ഇസ്ലാമിയാനോ സുഭാഷിംഷനെ മമ്മോബട്ട ദേവനോക്യാനെ കമത്തി അസ്സലാമു അലൈക്കും വറഹ്മത്തുള്ളാഹി വബറകാത്തു ഏക്യാന്നി ഒബട്ട സൗഭാഗ്യമത് സാമീൻ തിരി ജീവിതാത് സഹ സർവബലധാരിയാകെ ദായാദയ കർണാവ ഹിമേവാക്യനക്കായി തീരും ഏക കെട്ടിയും അപ്പി നിതരമ വകെ പാവിച്ചു കർണവ അസ്സലാമു അലൈക്കും കേൾ അൽഹംദുലില്ലാ സേലു പ്രശംസ മവാ പോഷണ കർണാടകം ഹിമേവ ඔබලාව මුණගැසීමට ලැබීම පිළිබඳ මම සංවිධායක වූ සියලුම දෙනාට ස්තුතිය පුද කරනවා. පළමුව හදීස් කියන මේ ලෝකේට මුද්‍රාවක් වශයෙන් පැමිණි ශාස්ත්‍රු වහන්සේලාගෙන් වක්ත්‍රු වහන්සේලාගෙන් මුද්‍රාවක් වශයෙන් පැමිණි මොහම්මද් සලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ වදන් වැලක් ඔබලා ඉදිරියේ මා ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඒක අපිට කාලෝචිතයි. පළමුව මොහම්මද් සලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් මේ ලෝකයට 124,000 ශාස්ත්‍රවරුන් වක්ත්‍රු වහන්සේලා යවාතබුන් ලැබුවා. බුදුවරුන් කියලා කියන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඒ කියන්නේ නබි කියන්නේ එවන් තේරුමක් ඒ තුල තිබෙනවා. බෞද්ධ ග්‍රන්ථවල පවා 125,000 ඒ ශාස්ත්‍ර වහන්සේලා පිළිබඳව කියවලා තිබෙනවා. මම කියවලා තියෙනවා. එතුමානම් පවසනවා මේ ලෞකික ජීවිතය නිමා කරගත්තායින් පසු මලවුන් පණගන්වා නැගිටවන දිනයේ අවුරුදු 60-70 කොහොමද ගෙවා දැමුවේ කියන එක ප්‍රශ්න කරනු ලැබෙනවා. බෞද්ධ දර්ශනය අනුව පුනරුත්පත්තියක් තිබෙනවා. නිවන් දකින්නට පින්මදි වුණාම නැවතත් සංසාරේ ඉපදිනවා කියලා. නමුත් ඉස්ලාමයේ වන්දයක් නැහැ. ඉස්ලාමයේ මිනිසෙක් මැරනොත් නැවත මේ ලෝකයට එන්නේ නැහැ. නමුත් විනිශ්චය දිනයේදී ඔවුන්ව පණ ගන්වා නැගිටවනු ලබනවා. කොහොමද මේ අවුරුදු 60-70 ගෙවා දැමුවේ? මොහම්මද් සලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් දේශනා කළා, අමාරු උම්මති මා බයින 60-70, මාගේ සමූහයාගේ ජීවිත කාලය අවුරුදු 60-70 අතර තමයි. ඊට වඩා යන අය සාමාන්‍යයෙන් 90-100 යන අය 40ක් පමණයි. එතකොට ඔබලාගේ එලිමහන් ජීවිතය කොහොමද තිබුණේ? අඳුරේ සිටිනටදී කොහොමද හිටියේ? නොයෙකුත් තත්ත්වයන් අනුව කොහොමද කටයුතු කළේ? තනිව සිටියදී කොහොමද, සමාජයත් සමඟ හැසිරෙන විටදී කොහොමද කියන එක ඔහු විපරමින් බලාගෙන සිටිනවා. මේ මම ඉස්ලාම් කතා කරන්නේ. සාමාන්‍ය ඔබලාට මේක අලුත් එකක් වෙන්න පුළුවන්. ෆයන්දුරු කයිෆා තඅමලූන්, කොහොමද ඔබලා කටයුතු කරන්නේ කියන එක මම විපරමින් බලාගෙන ඉන්නවා. කියා අල්ලාහ පවසනවා. අල්ලාහ කියන්නේ නැමදීමට සුදුසා කියන තේරුම. ඒක අරාබි වචනයක්. එතකොට මොහු තමයි මැවුම් කරුවා. අහස පොළව රැල්ල නැගින සාගරය, කඳු පර්වත, මිටියාවත් ගංගාවන් උද්‍යාන, ගැහැණු පිරිමි රත්තරන් රිදී සියල්ලම මවා පෝෂණය කරන්න ඔහු. අන්න ඔහුට අවනත වෙන්න ඕනෑ. ඔහු තමයි අපගේ සියලුම ක්‍රියාකලාපයන්ට ආනිසංස ලබා දෙන්නේ, අපිට රිවෝඩ් එක ලබා දෙන්නේ. අන්න ඒකයි අපේ විශ්වාසය. ඒ හින්දා මරණයින් පස්සේ පණ ගන්වලා නැගිටවන ඒ අවස්ථාවේදී පුද්ගලෙක්ව චඳවලා ඔහු අහනවා, මම ලෙඩෙක්ව සිටියා, ඇයි ආදම්ගේ දරුව නුඹ මාව බලන්න ආවේ නැත්තේ? ඇයි මගේ ලෙඩ විමසන්න පැමිණේ නැත්තේ? මම නිරාහාරව සිටියා, ඇයි මට ආහාර නුදුන්නේ? මම පිපාසිතව සිටියා, ඇයි මට වතුර පුදක් දුන්නේ නැත්තේ කියලා අහන මොහොතේදී මේ ගැත්තා ඔහුගෙන් අසාවි, නුඹ සර්ව බලධාරියා, නුඹට ලෙඩ බඩගින්න අවශ්‍යතාවයන් තියෙනවාද? ඇත්තටම නැහැ. කිසිම ගැහැණියෙකුගේ අවශ්‍යතාවයක් මැවුම් කරුවාට නැහැ. කෑමේ අවශ්‍යතාවය නැහැ. බොන්න ඕන පිපාසය ඇති වෙන්නේ නැහැ. එවන් දේවල් තිබෙන්නේ මැවීම වඩා අපිට තමයි. අපිට තමයි හැම දුකක්ම, ඒ වගේම සල්ප මොහොතකට විඳින සැප, මේ සියල්ලම අපිට තමයි. මැවීම කරුවෙකුට ඒවා තිබෙනවා නම් ඇත්තෙන්ම ඔහුට පෝෂණය කරන්න බෑ. ඔහු පරිපාලකයෙකු, පෝෂක ආරක්ෂකයෙකු වෙන්න බෑ. එයින්ද ඒ එවන් අඩුපාඩු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වූ කෙනෙක් තමයි මේ අල්ලා කියන මැවුම් කරුවා. එතකොට ඔහු අහන්නේ කුමක්ද? ඇයි මාව ලෙඩ විමසන්න පැමිණියේ නැත්තේ? දැන් ජත්තා විමතියෙන් යුතුව මෙහෙම අහද්දී, නුඹටත් ලෙඩා තියෙනවාද? නුඹත් පිපාසිත ඉන්නවාද? ඒ අවස්ථාවේ අල්ලා පවසනවා, ඔබගේ අසල් වැසියා නිරාහාරව සිටියා. ඔබ කෑම ටිකක් ඔහුට දුන්නෑනේ. ඔහු පිපාසිතව සිටියා. ඔබ විතරක් වතුර පරිහරණය කළා. ඔහුට වතුර දුන්නේ නෑ. ඔහු ලෙඩ වෙලා හිටියා. ඔබ ගිහිලා බැලුවේ නෑ. අන්න එතනදී කටයුතු කරලා තිබුණා නම්, ගිහිල්ලා බලලා තිබ්බා නම් මට උපස්ථාන කළා හා සමානයි. මට උපස්ථාන කළා හා සමානයි කියලා ඒ අවස්ථාවේදී කියනවා නම්, දයබර සොයරේනි සොයරණි, ඇත්තෙන්ම ඔබ කරන්නේ රැකියාවක් නොවේ, සේවයක්. අන්න ස්වර්ග රාජ්‍ය හිමි කරගන්න පුළුවන් අවස්ථාවක් ඔබලාට තිබෙනවා. ඔබලා වැනි උතුම් සමාජයට මාන්නිත්‍යක් බඳු කට්ටිය ඇත්තෙන්ම පිදිය යුතුයි. ඇත්තෙන්ම ඔබලාට තිබෙන්නේ ඉතාමත් බාරධූර කාර්යයක්, වගකීම් සහිත කොටසක් තමයි තිබෙන්නේ. එතකොට ගොඩාක් කලක ඉඳලා, කුඩා අවධියේම ඉඳලා මෙවන් තත්ත්වයකට එන්න කොච්චර දුක් මහන්සි වෙන්න ඇතිද? අපේ දෙමාපියන්ගේ මිල මුදල් කොච්චර අපි වියදම් කරන්න ඇතිද? අපිට දැන් මෙවන් තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ. මේ කාලය වේලාව නියම විදිහට අපි පාවිච්චි කරන්න ඕනේ. මේ කාලය පිළිබඳව අල් කුරානයේ කියද්දි, වල් අස් ඉන්නල් ඉන්සාන ලෆි ඛුස්, මිනිසා කාලය මත මම දිවුරමි. ඇයි කාලය මත දිවුරන්නේ? දිවුරන්න වෙන කිසිවක් නැද්ද? ඇයි කාලය මත දිවුරන්නේ? ඒක ඉතාමත් වැදගත්. ගෙවිලා ගියොත් නැවත ලබා ගන්න බෑ. ගෙවෙන සෑම මොහොතක්ම අපි සමාජයට, තවත් පුද්ගලයෙකුට වැඩදායි වෙන්න ඕන. එතකොට එයින් සෙත සැලසෙන්නේ අපිටමයි. අපේ අනාගතය ඉතාමත් අලංකාරයක් බවට පත් වෙනවා. මේ සියල්ලටම අවශ්‍ය වන්නේ සදහවත්කම, භක්තියේ ශක්තිය. දැන් හැම දෙයක්ම අපි කරන්න සූදානම්. නමුත් සිත තුළ යම්කිසි තරහක්, සිත තුළ යම්කිසි අප්‍රියතාවයක් අපිට තිබුණා නම්, නැත්නම් මේක කරන්න ඕනේ කියන නිසාම ඒක අපෙන් සිදුවෙනවා නම්, කවරදාවක්වත් අපිට ඒ පින් ලැබෙන්නේ නැහැ. චේතනාව අනුව තමයි පින් ලැබෙන්නේ. අම්මටයි තාත්තටයි මහෝපකාරී වෙන්න කියලා අල් කුරානයේ සඳහන් කරනවා. අල්ලාහ් පවසනවා, මාව නමඳින්න, ඔබගේ දෙමව්පියන්ට මහෝපකාරී වෙන්න. දෙමව්පියන්ව නමඳින්න බෑ. අපි දකිනවා ඇත්තෙන්ම අපේ බෞද්ධ සොයුරු සොයුරියන්, මුස්ලිම් නොවන කට්ටිය අම්මා තාත්තගේ දෙපාවල වැඳ වැටෙනවා. ඇත්තෙන්ම ඒගොල්ලොන් පිදිය යුත්තන් තමයි. නමුත් වන්දනාමාන කරන්න ඕන මැවුම් කරුවාට පමණයි. ඒ නිසා තමයි ඔහු පවසන්නේ, මාව නමඳින්න, දෙමාපියන්ට මහෝපකාරී වෙන්න. කොච්චර දුරට ඒ ගැන කියනවා නම්, ඔබලාගේ කටහඬ දෙමාපියන්ගේ කටහඬට වඩා උසස් කරන්න එපා. ඒ ස්වරය උස් කරන්න එපා. ඒගොල්ලෝ බිම වාඩි වෙලා හිටියොත් ඕගොල්ලෝ උසස් තැනක වාඩි වෙන්න එපා. ඊට වඩා උඩින් වාඩි වෙන්න එපා. නම කියලා උන්ව අමතන්න එපා. වකුල් ලහුමා කවුලන් කරීමා, උන්ව ඉතාමත් ආදරෙන් යුතුව අමතන්න. වහ්ෆිල් ලහුමා ජනාහ දුල්ලි මිනර් රහ්මා, තවද කරුණාව කියන අත්තටු ඔවුන්ට විහුදන්න. ඇයි අත්තටු මෙතනදී උපමා කරලා තිබෙන්නේ? අම්මා දුවේ කියලා කතා කරොත් එන්නම් අම්මේ කියලා කියන්න නෙවෙයි. නැත්නම් පොඩ්ඩක් ඉන්න කියලා කියන්න නෙවෙයි. ඉදිලිලා ඉන්න ඕනේ. ඇවිදලා ඉන්න නෙවෙයි කියන්නේ. දුවලා ඉන්න නෙවෙයි, ඉදිලිලා ඉන්න ඕනේ. එතරම් දුරට දෙමාපියන්ට මහෝපකාරී විය යුතුයි කියන එකත් අල් කුරානයේ සඳහන් කරනවා. දැන් මෙතනදී මම පහදන්න සිටුවේ නම දිනවා නම් ඒ. එතකොට මේක ඔබලාගේ ප්‍රශ්න වලට යම්කිසි පිළිතුරක් වේවි කියන නිසා තමයි කිව්වේ. එතකොට අද අපේ මේ මාතෘකාව හා බැඳුන දේ පිළිබඳව අපි සලකමු. අපි දන්නවාද මුළු ලෝකෙම ඉස්ලාම් ෆෝබියා කියලා වෛරය පතුරලා සාවද්‍ය, ඒ කියන්නේ බොරු ප්‍රචාරය කරලා ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරනවා. ඒකේ උච්චතම අවස්ථාව තමයි අනෙකාට සමතන්නක් නොදීම. නමුත් ඉස්ලාමය කියනවා ඔබ නිතරම අනුන්ට සමතන ලබා දෙන්න කියලා. සමතන කොහොමද ලබා දෙන්නේ? සුදුස්ථාත සුදුසු තැන නොවේද ලබා දෙන්න ඕනේ. එතකොට මේකෙන් අර්ථවත් වෙන්නේ කුමක්ද? ඔබලාගේ බැල්මෙන් සියලු දෙනාම එකයි. මිනිසයන් කියන හැඟීම ඔබලා තුල තිබිය යුතුයි. අපි සියලු දෙනාම මිනිසුන්. අපිට තිබෙන ආසාවන් සහ සිතුම් පැතුම් ඔක්කොම එකයි. එනිසා අන්න ඒ සමානාත්මතාවය ඔබලා තුල තිබෙන්න ඕනයි කියන එක ඉස්ලාම් වැරෙන්ම කියාපානවා. එතකොට ඉස්ලාමය පුද්ගල සමාජ්‍ය සම්බන්ධතාවයන් සලකනකොට නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ චර්යා පද්ධතින් හොඳ උදාහරණයක් වෙනවා. එතුමා ධනවතා, දුගියා, විද්වතා, නූගතා, ප්‍රබලයා, දුබලයා, මේ සියලු දෙනාටම එක විදියට සැලකුවා වගේම ඒ සියලු දෙනාවම නියම විදියට ලං කරගත්තා. නිර්හංකාරකමින් තොර වුණා. දැන් අපිට තියෙන්න ඕන අන්න ඒකයි. ඒ නිර්හංකාරකම මම ඔබලාට ජනමුතුකම් කියන්න පැමිණේ නැහැ. නමුත් උපදේශයන් කියන්නේ අපි සියලු දෙනාටම ගොඩක් වැදගත් වෙනවා. ඒ අනුව ප්‍රථමයෙන් කියාගන්නේ මම මට. තමාට කියනව නේද ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා. අන්න ඒ අනුව මම මේ දේ කියන්නේ මුහම්මද් සලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් ඉතාමත් නිර්හංකාර පුද්ගලයෙක් වුණා. ඇයි එතුමාණන් පිළිබඳව කතා කරන්නේ? මුස්ලිම් වරුවන අපි නිතරම 24 පැයම ජීවිතය සකසා ගන්න උත්සාහ කරන්නේ එතුමාණන්ගේ චර්යාව අනුව. එතුමාණන්ගේ රූටින් එක අනුව තමයි අපේ එදිනෙදා ජීවිතය ගත කරන්න උත්සාහ කරන්නේ. එයින් 60% විතර සම්පූර්ණයෙන්ම ඉටු කරන පුද්ගලයන් මුස්ලිම් වරුන් අතර ඉන්නවා. 40% විතර ඍජු මාර්ගයෙන් ඔබට ගියවුනොත් ඉන්නවා. තමන්ගේ සිතතිව සිතංගි පරිදි කටයුතු කරන අයත් ඉන්නවා. ඒ හින්දා ඔක්කොලාම පිරිසුදු අය කියලා මම කියන්න ආවෙත් නෑ. කතා කරන මමත් පිරිසුදු නෑ කියන එක ඔබලා ඉදිරි. ඒ වෙනුවෙන් උත්සාහ කරගෙන තමයි ඉන්නේ. උත්සාහ කරගෙන ඉන්න මොහොතේ මැරුණොත් ඇත්තෙන්ම අපිට යම් කිසි සිතක් සැලසෙනවා. උත්සාහය අතහැරලා සිත ඇතිව ජීවත් වෙන පටන් ගත්තොත් ඒ මැරෙන මොහොත ඉතාමත් භයානක එකක් වෙනවා. ඔබලා අපාගත වෙන්න වේවි කියන එකත් ඉස්ලාමය සඳහන් කරනවා. ඒ අනුව මුහම්මද් සලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් මා ප්‍රථමයෙන් පැවසුවා මුද්‍රාවකෂෙන් මේ ලෝකෙට ආවා. එතුමාණන්ගෙන් පස්සේ එවන් මාර්ගෝපදේශකයන් සමාජය සංශෝධනය කරන්න වස්තු වහන්සේලා යැවෙන්නේ නැහැ. එතුමාණන්ට තිරුණ කෙරුණු ආගම තමයි අල් කුරානය. මීට ප්‍රථමයෙන් මහා මැවුම් කරුවා අල්ලා ආගම් හතරක් තිරුණ කළා. එයින් එකක් තමයි ඩේවිඩ් අලෙහිස්සලාම්. කිතුනුවන් ඩේවිඩ් කියනවා, මුස්ලිම්වරු දවුද් කියලා කියනවා. එතුමාණන්ට ජබූර් කියන ආගම තිරුණ කෙරුණු ලැබුවා. මූසා මෝසස් තවුරාත් තෝරා කියන ඒ ආගම තිරුණ කෙරුණු ලැබුවා. ජීසස් යේසුස් අලෙහිස්සලාම් තුමාණන් අපි ඊසා කියලා කියනවා. එතුමාණන්ට ඉන්ජීල් කියන ධර්මය ගොස්පෙල් තිරුණ කෙරුණු ලැබුවා. එතකොට මේ සියල්ලම මුස්ලිම්වරු විශ්වාස කළ යුතුයි. ඒවා සියල්ලන්ගේම සංක්ෂිප්තය තමයි අල් කුරානයේ. එය තමයි අනිවාර්යෙන්ම පිළිපැදිය යුත්තේ. ඉස්ලාමය පිළිගන්න අනිවාර්යෙන්ම අල් කුරානය తమాగే జీవితేటల అంకరగత యుతి సియలుమ గట్లు వలట విసందుం అల్ ఖురానే లబాదిలా తిబెను ఉపన్ మోహతే ఇందలా మరణ మంచకే దక్వామ తమాగే జీవితే కొహమద హడగస్వా గన్న ఓనే కేనేక అల్ ఖురానే లస్సంట హందున్ వలాదిలా తిబెను అద లోకే అతివలా తిబెన హమ గట్లువకటమ విసందుం తీనోత్ ఎక్కమ విద్యావాతిన్ సెవిన్ సిదు వెనవానం ఏ వైద్య హో వేవా రసాయన కాందమిన్ హో ఓనేమ మ్యాథమెటిక్స్ హో వేవా ఎంబ్రయోలజియో మెథడాలజీ హెమేకత్మ అల్ ఖురానే సందహన్ వెలా తిబెను మొన దృష్టికోణే నొబలా అల్ ఖురానే పరిహరణే కర్ణవాద ఏట విసందుం తిబెనవా కేనేక సందహన్ కెరలా తిబెను ఏ అను దయాబరేని మే ముహమ్మద్ సల్లల్లాహు అలైహి వసల్లం తుమానని అల్ ఖురానేమ తమాగే జీవితే కరగత్త ఎతుమానంగే కాళీ జీవత్తున పుద్గలయన్ పిలిబందు కియాద్ది ఒబగే అల్ ఖురానే గ్యాన అపిట పహదన్న కియల కౌరుహరి అహువత్ మిత్రపక్షే పుద్గలేక్వ పెన్వావి మెన్న అవిదలా యన పుద్గలయ తమై అల్ ఖురానే తెల ఎతరం దురట ఏ ఖురానే ఎగులంగే జీవితే తుల తిబున ఎతుకట ఏ ముహమ్మద్ సల్లల్లాహు అలైహి వసల్లం తుమానంట తిల్లకరపు ఖురానే పవసనవా మమ కివా అర మోసస్ పిలిబందో నేద మోసస్ అమతా నౌంతరు అహనవా మోసస్ ఒబ కౌద్ ఒబ కౌద్ ఒహు దన్నవా ఒహు నేద నిర్మాణే కలే ఒహు అహనవా ఒబ కౌద్ హందున్నలా దింగ మోసస్ కివా అన కలీముల్లా మమ నితరమ ఒబ సమంగ సంవాద కరణ ఒబగే నబియోరే ఒబగే వత్రు వాహసకేని ఈట పస్సే ఏబ్రహం ఇబ్రాహీం కెల కేనో కితున్వన్ హొంద హటి హందునలో మే గొల్లవ ఏబ్రహం గె నహువ ఇబ్రాహీం ఒబ కౌద ఎతుమానన్ కీవ అన ఖలీలుల్లా మమ ఒబగే మిత్రే కెల హేతు ఎతరం జతిభావయక్ దక్కు నిసా ఓట లబాదున్ విరుదావలియ తమై మే ఖలీల్ కేనక ఖలీల్ కేని మిత్రయ అపి ఖలీల్ ఖలీల్ కెల కేన ఎదోర ఖలీల్ క్యాన్ మిత్రే దెన్ తమావ ఏ విధిట హందునలా దున్నా ఈట పస్తే యేసుస్ అలైహిస్సలాం తుమానన్ గె నహువ యా ఈసా మన్ అంత ఈసా ఒబ కౌద్ ఓహు కీవ కిసిమ పిరిమియకు గే సంబంధతావ్యాక్ నతువ మరియం కేన మేరిగే కుసతుల నుంబ మావ జనిత కలా ఎవన్ బలయాక్ ఎత్తెక్ తమై ఏ మెవుం కరువ పలము పిరిమియావ నిర్మాణ ఎక్కలే మెటియన్ అపి ఒక్కొమ్మ మెటియన్ అపి ఇవ పిలిసువత్ అపి అన్ని పస్సులట తమ్మె కొహమ అపి వినాశకం లభవత్ నవత పన గన్వల నెగిటోను లభవన ప్రశ్న కిరీమ నిమిత్తే కొహమద మే జీవితే గివికల ఎతోడ విభాగ శాలావక తమై అపి ఇన్న మే దున్య ఎకని మే లౌకిక జీవితే విభాగ శాలావక అంతిమేది అహనవా మన్మ మెతంట తమై మిచ్చరల ఇన్న తత్కలి యా ముహమ్మద్ మన్ అంత ముహమ్మద్ ఒబ కౌద్ ఎతుమానన్ గే నిరహంకార కమ బలాన్న ఎతుమానన్ కీవా మమ అనాథెక్కి విరుదావళి అను నమ్యాక్ తిబినో ఎకనే ప్రసిద్ధ విరుదావళి ఏన్ ఎకాత్తమై రహ్మతుల్లిల్ ఆలమీన్ ములు విశ్వయటమ దాయాదాక్ వశేన్ ఒబ మమ యవా తిబేంది ఖాతముల్ అన్బియా నబివరుంట ముద్రావక్ వశేన్ ఒబ పెమినియా ఏక అల్ ఖురానేమ సందహన్ కలా తిబినో సయ్యిదుల్ ముర్సలీన్ సియలుమ నబివరుంట ఒబ తమై నాయకయా ఆదం పవా వినిశ్య దినేది ఒబగే అటతే తమై ఇన్నే ఏకైనా ఆదం తమై పలముపియా మే దేహేన్ ఎతుమానన్ పలమువెనియా ఉనాట ఆత్మయన్ పలమువెనియా ముహమ్మద్ సల్లల్లాహు అలైహి వసల్లం తుమానన్ తమై ఏ ముహమ్మద్ సల్లల్లాహు అలైహి వసల్లం తుమానన్ కియనవా ఆదం మవన్నట ఏ మెటి అనాగిన ఇన్న అవస్థావేది ఏకైనా అనుపు అవస్థావేది మట మే నుబువత్ కేన వక్తృత్వే లభీతిబున మమ ఏదేత బలాగిన హిటియాక నముత్ అంతిమట తమై ఎతుమానన్ మే లోకేట తిల్న కరను లభి ఎతుడ ఏ ముహమ్మద్ సల్లల్లాహు అలైహి వసల్లం అంటే ఒచ్చర విరుదావలి తిబులత్ ఎతుమానన్ కీవెత్ ముఖద్ద మమ అనాథే కేల ఐ ఇపదునే ఇపదినకొట తాత మే లోకేన్ సమగిన గియా అవురుదు హయేది అమ్మత్ నతియలా గియా ఎతుమానట అవురుదు హతిలియది మే నుబువత్ కేన వక్తృత్వయ లబున ఇన్ పసు అవరుదు విసితున తమాట లబున మే అల్ ఖురానే పిలిబందు దేశనా కల ఎతుకట దయాబరేని మెన్న మేక తమాయి అపిగావ తెన్నూనే ఏ నిరహంకారకమ පරිත්‍යාගශීලී භාවය. මේ සියල්ලම අපිව මැවුම් කරුවාට ලං කරනවා. මේ ලෞකික ජීවිතයේදී හැම සැපතක්ම ගෙන දෙනවා. එතකොට අපි ඇබිලිටීස් තියෙන අය, හැකියාවන් තිබෙන අය සහ සමහර වීක්නසස් දුර්වලතාවයන් තිබෙන අය හඳුනා ගන්න ඕනෑ කියලා මට කියවිලා තිබෙනවා. මේ පිළිබඳව පොඩ්ඩක් කියන්න කියලා. ඇත්තෙන්ම ඇයි අපි මොවුන්ව හඳුනා ගත යුත්තේ? මොකද්ද අරමුණ? සමාජය තුලනය කරන එක, වෛරය, ක්‍රෝධය, අවගුණ, මේවා සියල්ලම තුරන් කරන්නට තමයි අපි දුබලයන් හඳුනා ගත යුත්තේ. හැකියාවන් තිබෙන අය හඳුනා ගත යුත්තේ. නැත්නම් හැකියාවන් තිබෙන අයක් පමණක් හුදන්නටත් දුබලයන්ව අයින් කරන්නටත් නොවේ. මේක ඉතා පුළුල් මාතෘකාවක් කියලා මම හිතෙනවා, මට හිතෙනවා. හේතුව දැන් මේ ෆීල්ඩ් එකේ අපි දුබලයන්ව නියම විදිහට හඳුනා ගත්තොත් තමයි ඔවුන්ගේ සිතන්ගේ පරිදි අපිට සේවයක් කළ හැකි. ඉක්මනින් කෝපයට පත් වෙනවා නම්, ඉක්මනින් තරහ එනවා නම් අපිට අනිවාර්යයෙන්ම දුබලයන් සමග කටයුතු කරන්න බෑ. අල් ඛුරානයේ සඳහන් කරනවා මේ පන්තින් දෙකම මම ඇති කරලා තිබෙන්නේ. නහුනු කසම්නා බයිනහුම් මයිෂතුහුම් ෆිල් හයාති දුන්යා. මේ ලෞකික ජීවිතයේදී ඔබලාට ඕන කරන සියලුම අවශ්‍යතාවයන් මම තමයි තිළින කරේ. සමහරුන්ව පොහොසත් පුද්ගලයන් බවට පත් කළා. තවත් සමහරුන්ව දුගී දුප්පතුන් බවට පත් කළා. කෙනෙක් ගොළුවෙක් වුණා, තවත් කෙනෙක් කතා කරන්න බැරි ගොළුවෙක් වුණා, තවත් කෙනෙක් සෑම භාෂාවකින්ම දියුණු පුද්ගලයෙක් වුණා. තවත් පුද්ගලයෙක් රතුයි, තවත් පුද්ගලයෙක් කළුයි. සමාජයෙන් සමාජයට, ගෝත්‍රයෙන් ගෝත්‍රයට, දේශයෙන් දේශයට මම බෙදුවේ ඇයි? ඔබලාගේ උස්මිටිකම් මනින්න නොවේ. මම එලෙසට බෙදුවේ මම අපරාධකාරයෙක් නිසා නොවේ. මේ ලෞකික ජීවිතේ ස්තම්භිත නොවි දිගටම සිදුවෙන්න ඕනෑ කියන එකම චේතනාව. ඔක්කොලාම පාලකයන් වුණොත් පාලිත පක්ෂය වෙන්නේ කවුද? ඔක්කොලාම හෙද නිලධාරි මහත්වරුන්, හෙදි නිලධාරි මහත්මියන් වුණොත් කවුද කාටද සේවය කරන්නේ? එතකොට ලෙඩාවොත් කවුරුත්, කියන්නේ ඩොක්ටර්ටත් ලෙඩ හැදෙනවනේ නේද? ඒවන් පිළිතුරක් දෙන්න පුළුවන්. නමුත් ඉහළ පන්තියේ කට්ටිය කවරදාකවත් පහළ වැඩක් කරන්න කැමති වෙන්නේ නැහැ. අපි පාර අතු ගහන අයට කියන්න කියන නමම වෙනස් නමක් නේද? එතකොට අපිට පුළුවන්ද මොවුන් එක්ක එකට ගැටෙන්න? අපේ තත්වයේ කුමක්ද, ඔවුන්ගේ තත්වයේ කුමක්ද කියලා සිතන අවශ්‍ය අවස්ථාවන් තිබෙනවා. එතකොට ඇයි ඔවුන්ව එවන් තත්වයකපත් කළේ? පාර අතු ගන්නත් කවුරු හරි ඉන්න ඕනේ, කාණු පිරිසිදු කරන්නත් කෙනෙක් ඉන්න ඕනේ, ඒ වගේම ඉහළ මට්ටමකත් ඉන්න ඕනේ. මේ සියල්ලම මෙවන් ભેදයකින් යුතුව, මෙවන් වෙනස්කමකින් යුතුව මම නිර්මාණය කළේ. ලියත්තඛිද බඅදුහුම් බඅලන් සුඛරියා, ඔබලා අනේකාට සෙස්සන්ට සේවය කිරීමේ නිමිත්තෙන්. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ අනුව තමයි අපි මේ දුබලයන් සහ හැකියාවන් තිබෙන අය හඳුනාගත යුත්තේ. අන්‍යෝන්‍ය උපකාරය කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක්කම අපි තුල තිබිය යුතු, නිතරම මතක් කළ යුතු දෙයක් තමයි ඉන්නමා තුන්සරුන වතුර්සකුන බිල් අෆායිකුම්. මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කළා, ඔබලාට උදව් කරනු ලබන්නේ, තුන්සරුන වතුර්සකුන් ආහාර සපයනු ලබන්නේ දුබලයන් හේතු කොටගෙන. බැරි මිනිසා, දුර්වල පුද්ගලයා හේතු කොටගෙන තමයි ආහාර සපයනු ලබන්නේ. එතකොට අපේ ගෙදර ඉන්න පුළුවන් ටිකක් මන්ද බුද්ධික ළමෙක්, නිතරම හොඳ අර බ්‍රයිට් ළමයාව තමයි යම්කිසි තැනකදී අපි ඉස්සරහට කරන්නේ. නමුත් ඉස්ලාමිකේනවා නෑ, එයාට වඩා මුල් තැන දෙන්න මෙයාට. එයාව ඉස්සර කරන්න. ඇයි? එයා නිසා තමයි ඔබලාට ආහාර සැපයෙන් ලබන්නේ. ඒ වගේම අද ලෙඩුන් ඉන්නවා අපි අතර. දුබලයන් ඉන්නවා, දුර්වලතා වලින් අනුන පුද්ගලයන් ඉන්නවා. මොවුන් නිසා තමයි අපිට ආහාර සැපයෙන් ලබන්නේ. තවත් නබිතුමාණන්ගේ වදනක සඳහන් වෙනවා, ලෞලල් ඉබාදු රුක්කයින් වල් බහායිමු රුත්තයින් වස්සබියතු රුල්ලයින් යසුබ්බුල්ලාහුල් අසාබ සබ්බන් සබ්බා. මවගේ උකුලේ ඉඳලා කිරිබොන බිලින්දන් දරුවන් මේ ලෝකේ නැත්නම් තමාගේ මැවුම්කරුවාව මතක් කරලා තමාගේ සිරස නමලා ඔළුව නලල මහ පොළොව මත තබා ඔහුව පිරිසිදු කරන ස්තෝත්‍ර කරන ජත්තන් එනම් සදහැවතුන් භක්තිමතුන් මේ ලෝකේ නැත්නම් වල් බහයි මුරුත්ත ඉන් සතුන් සතුන් ඉන්නවා, පශුවන් ඉන්නවා, ඒ වගේම අනෙකුත් සතුන් ඉන්නවා. මේ සතුන් හරිම ඉනසන්. ඔවුන් මේ ලෝකේ නැත්නම් ඒත් එක්කම තරුණ තරුණියන් අවුරුදු 40 ඉක්ම වුණත් තරුණ භාවය නැති වෙලා යනවා, ටිකෙන් ටික අඩු වෙලා යනවා. මේ තරුණ තරුණියන් සදහවත් භක්තිමත් නැත්නම් යසුබ්බුල්ලාහුල් අදාබ සබ්බන් සබ්බ මේ ලෝකේට වේදනාවන් වැස්ස වගේ වහින්න පටන් ගනීවි කියලා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කරලා තිබෙනවා. එතකොට යම්කිසි සංවර සීලිකමෙන් අපි කටයුතු කරද්දී මේ වගේ දුබලයන් හා ගැවසිද්දී තමයි අපේ ජීවිතය ආලෝකමත් වෙන්නේ, බැබලින්නේ කියන එකත් අපි මතකයේ තබා ගන්න ඕන. ඒ අනුව අපිට අන්‍යෝන්‍ය උපකාරය ඉතාමත් පහසු විදිහට කරන්න පුළුවන් කියන එක තමයි මෙතනින් සඳහන් කරන්නේ. ඒත් එක්කම අල් කුරානයේ සඳහන් කරනවා අපිට ගොඩක් වැදගත් මේ මාතෘකාවට අනුව, වමන් අහියාහා ෆකන්නමා අහියන් නාස ජමීආ. ඔබගේ ගුණාත්මක භාවය සේවයට සම්බන්ධ ඒ ක්‍රියාකලාපයන් ආගම හා සම්බන්ධව පවත්වාගෙන යන මේ හෙද දර්ශනය අල් කුරානයේ අවධාරණය කරන්නේ මෙන්න මේ විදිහට. ඔබ එක අයෙකුගේ ජීවිතය සුරක්ෂිත කරනවා නම් මුළු මිනිස් වර්ගයාම සුරක්ෂිත කළා. එක අයෙකුගේ ජීවිතය සුරක්ෂිත කරනවා නම් මුළු මිනිස් වර්ගයාගේම ජීවිතය ආරක්ෂා කළා. හේතු කෙනෙක්ව අපි මැරෙන්නට දැම්මොත් මුළු මිනිස් වර්ගයාම මරා දැම්මා හා සමානයි. එක අයෙකුව නිරපරාධේ මරා දැමුවේ නම් මුළු මිනිස් වර්ගයාම සමූල ඝාතනය කළා හා සමානයි කියන එක අල් කුරානයේ සඳහන් කරනවා. එතකොට මේ තුලින් අරමුණු වන්නේ කුමක්ද? කෙනෙකු ආරක්ෂා කරද්දී අනිවාර්යෙන්ම එතන පෞල් සමාජය, ඒත් එක්කම අපේ සමාජ ජීවිතය මේ වගේ ලොකු පරාසයකට ඒ සුරක්ෂිතභාවය විහිදිලා යනවා. එක්කෙනෙක්ව ඝාතනය කළොත් ඒ කියන්නේ නිරපරාධි. මෙතනදී සෑහෙන දේවල් තියෙනවා. නිරපරාධ ඝාතනය කරන්න බෑ. හේතුන් තිබෙනවා. කෙනෙක් zina කියන දුරාචාරය හැසිරුණොත් ඉස්ලාමයේ කියනවා. ඉස්ලාම් මෙවතරම් හිංසාවාදය පතුරන ධර්මයක්ද කියලා අපිට සිතන්න පුළුවන්. එහෙම නෙවෙයි. මානව හිතවාදය සහ අවිහිංසාවාදයට හොඳම ආදර්ශය තමයි ඉස්ලාම්. zina කියන ඒ දුරාචාරී ගැහණියක් පිරිමියෙක් හැසිරුණා නම් ඔවුන් විවාහ වුණා වුන් නම් ගල් ගහලා මරන්න කියලා කියනවා. නමුත් මේ ලංකාවේ ඒවා සිදු වෙන්නේ නැහැ. රජ කුමාරයා එක කළත් අනිවාර්යෙන්ම ඒ නීතිය සමහර තැන්වල ඉටු කරනවා නම් කරනවාමයි. මෙයා ඉහළ පන්තියේ පුද්ගලයෙක්, ඒ හින්දා එයාට දඬුවම් නොදී බේරා ගනිමු කියලා කාටවත් කතා කරන්න බෑ. ඒ විදිහට කටයුතු කරනවා නම් ඇත්තෙන්ම ඔවුන් තමයි පාපී ක්‍රියාවන් වල නියැලෙන්න. ඔවුන් තමයි සීමාව ඉක්මවා යන්න. ඔවුන්ට හිමිවන තැන මහා නරකාදිය කියන එක අල් කුරානයේ සඳහන් කරලා තිබෙනවා. ඒත් එක්කම විවාහ නොව දෙදෙනෙක් ඒ දුරාචාරයේ හැසිරුණා නම් ඔවුන්ට කසපහරවල් සියයක් ගහන්න කියලා කියනවා. දැන් මේ දඬුම නියම කරද්දී නැවත ඒ දඬුවමට බය වෙලා හෝ මේ වගේ සපරාදි ක්‍රියාවන් වලින් වැළකීලා ඉන්න. අන්න එතන තමයි මුළු ජීවිතේම ආරක්ෂා වෙන්නේ, මුළු සමාජයේම ආරක්ෂා වෙන්නේ. දැන් ගල්ගහල මැරුවොත් අනිත් පුද්ගලයා හිතෙනවා මේ වරද මම කළොත් අනිවාර්යෙන්ම මට මේ දඬුවම ලැබෙනවාමයි කියලා. එතකොට මොනවද වෙන්නේ? එක්කෙනෙකුට දෙන දඬුවම මුළු සමාජයේම ආරක්ෂක වෙනවා. ඇයි? ඒ බිය නිසා ඒ පාපය කරන්නේ නැහැ. එතකොට ජීවත් වීමේ ඒ ජනනය තමයි වැඩි වෙන්නේ, අර මැරෙන සංඛ්‍යාව අඩු වෙනවා. එතකොට නිර්පරාදේ ඝාතනය කරන්න එපා. ඒකට සෑහෙන හේතුන් තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තිබෙනවා. කොහොමද කෙනෙකුට මරණ දඬුවම ලබා දෙන්නේ? කුමක් වගේ දේවල් වල නිරත වුණොත්ද කියන එක කොරාණයේ සඳහන් කරලා තිබෙනවා. එතකොට අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. අපේ සැලකීම අනුව, උත්සාහය අනුව අපිට පුළුවන් පුද්ගලෙක්ව ලෙඩෙක්ව ජීවත් කරවන්න. ඒ වගේම අපි නොසලකා හැරීම මගින් අපිට පුළුවන් ඒ පුද්ගලයාව නිරපරාධයෙන් මරන්නත් පුළුවන්. එනිසා කැපවීමකින් යුතුව කළ යුතු සේවයක් වෙනුවෙන් තමයි අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුමානන් සඳහන් කළා, ඛෛරුන් නාස් මන් යන්ෆුන් නාස්, ඔබ අතරින් ශ්‍රේෂ්ඨතමයා අනේකාට ප්‍රයෝජනවත් වන්නා කියලා. නිතරම අපි තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් විය යුතුයි, උපස්ථාන කළ යුතුයි. මොනවත් කරන්න බැරි නම් ඔහුට උපද්‍රව නොකර අපින් යම්කිසි හිංසාවක් ඔහුට සුදු නොවන අන්දමට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම නබිතුමාණන් කිව්වා තම සහෝදරයාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් පෙරට එන්නාගේ අවශ්‍යතාවයන් අල්ලා සම්පූර්ණ කරනවා කියලා. එතකොට අපගේ අවශ්‍යතාවයන් සැපිරෙන්න අපි කාවවත් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. ධනවත් අය බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. උදව් උපකාර කරන්නට පෙරට එන අය බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. අපි ඒ පිරිසිදු චේතනාවෙන් යුතුව කටයුතු කරනවා නම් අපව ආරක්ෂා කරන්න මෙතෙක් දුරට අපට ලස්සන S2ක් ලබා දීලා, කතා කරන්න පුළුවන් දිවක් ලබා දීලා, මේ හඬ නැත්තම් කොහොමද අපේ දිව නොයෙකුත් භාෂාවලන්ට අපි හසුරුවන්නේ? එතකොට මේ හඬ ලබා දීලා, අහන්න පුළුවන් දෙසොණක් ලබා දීලා, මේ විදිහට අපිව පෝෂණය කරන්න ඇයි අපිව ආරක්ෂා කරන්නේ නැත්තේ? ඔබලගේ ආරක්ෂාව රැඳිලා තිබෙන්නේ අන්න ඒ පිරිසුදුකම තුළ. ඔබගේ චේතනාවන් ගොඩාක් ශ්‍රේෂ්ඨමත් වෙද්දි කියන එකත් අල් කුරානයේ සඳහන් කරනවා. යා අයුහන් නාස් පවසනවා, මිනිස්සුනි ඔබට කාලයක් තිබුණා ඔබ මෙවන් වස්තුවක් නම් කරන්න බැරිව හිටියා. වජාලක් මුස්සම් අවල් අබුසාර වල අෆීදා, ඔබලාට බලන්න පුළුවන් දෑසක්, දෙසවනක්, කතා කරන්න පුළුවන්, ඒ වගේම සිතන්න පුළුවන් හදවතක් ලබා දුන්නේ කවුද? ඔබලා ස්වභාවයෙන්ද ඉපදුනේ? එහෙම වෙන්න පුළුවන්ද? ඇත්තින්ම දිනක අපි සියලු දෙනාම මේ ලෝකෙන් වෙන් වෙලා ඒ පරලොවේදී මුණ ගැසෙනවා. ඒ ආත්මවන් සියල්ලම එකට කරන දවසක් තිබෙනවා. අන්න ඒ දවස පෙරටු කරගෙන ක්‍රියාකලාපයන් සාදා ගන්න ඇත්තෙන්ම මේ ලෞකික ජීවිතයත් සපවත්වේ, පරලොවේදී ඔබලාට ස්වර්ග රාජ්‍ය ලැබේවි, එහි නිරන්තරයෙන්ම වැජබේවි. ඒ හින්දා අපිට ගොඩාක්ම අවශ්‍ය වන්නේ නිරවුල් මානසික පසුබිමක්. ඒ වෙනුවෙන් ඉස්ලාමයේ හඳුන්වලා දෙනවා සලාතය. සලාතය කියන්නේ පංචකාල සලාතය, දිනකට පස්වරක් අනිවාර්යයෙන්ම පිරිමින් මස්ජිදයට ගිහිල්ලා ඒ සලාතේ ඉටු කළ යුතුයි. ඒ කරන වන්දනයට තමයි අරාබියෙන් සලාතය කියලා පවසන්නේ. නබිතුමාණන් පවා කිව්වා ඔබලා හැන්දෑවට වැඩ ඇරිලා එනකොට ගොඩක් තෙහෙට්ටුවෙන් යුතුව එන අවස්ථාවේදී ඉතා ගැඹුරු ගංගාවන් ගලා යනවා. ගැඹුරු කියන්නේ එතරම් පිරිසිදු අතුර කියන එකයි එතනින් තේරුම් කරලා දෙන්නේ. එවන් පිරිසිදු ගංගාවන් ගලා යද්දී හොඳට කුණු අතුල්ලලා නැවොත් ඇඟේ කුණු රැඳේවිද කියලා ඇසුවා. ඒ වෙලාවේ එතන හිටපු මිත්‍රපක්ෂයේ සීලු දෙනාම කිව්වා නැහැ කියලා. ඒ වගේ තමයි පංචකාල සලාතේ. දිනකට පස්වතාවක් අල්ලාහ් අක්බර් කියලා කැඳවනවා. අල්ලාහ් අක්බර් කියන්නේ අල්ලා අතිශ්‍රේෂ්ඨයි. අල්ලාහ් අක්බර්. අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලා. මට ඇහිලා තියෙනවා බෞද්ධ සහෝදරවරුන් සමහර අය කියනවා ආම් පල්ලි කෑ ගහනවා කියලා. ඒ මොනවද කියන්නේ? අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලල්ලාහ් මම සාක්ෂි දරමි නැමදීමට සුදුසව වූ අර කවුරුත් නැහැ. අෂ්හදු අන්න මුහම්මදර් රසූලල්ලාහ් නැවතත් මම සාක්ෂි දරමි මුහම්මද් සලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් අල්ලාහගේ දැත්තා සහ දේව දූතයන්. හයි අලස් සලා එන්න සලාතේ වෙත, හයි අලල් ෆලා එන්න ජයග්‍රහණය වෙත. අන්න ඒකයි ඒකේ සංක්ෂිප්ත. අල්ලාහ අක්බර්, අල්ලාහ අක්බර්, අල්ලා අතිශ්‍රේෂ්ඨයි අතිශ්‍රේෂ්ඨයි, ලා ඉලාහ ඉල්ලල්ලා නැමදීමට සුදුසව හැර වෙන කිසිවක් නැහැ කියන එක තමයි එතනදී කියන්නේ. එතකොට කඩේ හොඳට කස්ටමර්ස් පරිභෝගිකයන් එන අවස්ථාව, ඒ වෙලාවේ වුණත් කඩේ වහලා යන්න ඕනෑ මුස්ලිමයෙකු ඒ පල්ලිය වෙත. දිනකට පස් වතාවක් තමාගේ කඩේ ඇරලා තියලා යන්න කවුරුත් නැත්නම්, ඒ කියන්නේ මුස්ලිම් නොවන කට්ටිය සේවය කරන සමාලක. එතකොට ඒගොල්ලෝ පංචකල සලාතේට කරන්නේ නැහැ, ඒගොල්ලන්ට අනිවාර්යයක් නැහැ. මුස්ලිම්වරයෙකුට තමයි ඒක අනිවාර්ය වෙන්නේ. එතකොට එයාලා තියලා යන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ මුස්ලිම්වරයා විතරක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒ කඩේ වහලා හරි ඔහු පස්වෙලේම පල්ලියට යන්න ඕනේ. මොනම දෙයක නිරත වෙලා හිටියත් තමාව පිරිසිදු කරගෙන ඇබ්ලූෂන් අර්ධ ස්නානය කරගෙන ඔහු පල්ලියට යන්න ඕනේ. ඒ වෙලාවේ මහ කිලිටෙන් මිදිලා ඉන්න ඕනේ. එතකොට මේ වගේ පසුබිමක් අනු අපි කටයුතු කරද්දී හොඳ නිරවුල් මානසික හික්මීමක් අපට ඇති වෙනවා. ඒ වගේම අපි දන්නවා මෙඩිටේෂන් තිබෙනවා, නොයෙකුත් ක්‍රම තිබෙනවා, ඒවට නානාවිධ නම් තිබෙනවා. හැම ධර්මයකම වගේ ඒ භාවනාව පිළිබඳව කියලා තියෙනවා. අනේ ඒවල නිරත වෙන්න ඕනේ. අපි හැම ඒ කියන්නේ අපි කාර්ය බහුලව සිටියත් ඒකට කියලා ඉතා සුළු වේලාවක් හෝ අපි මිඩංගු කරනවා නම් තමයි අපිට මෙවන් දුබලයන් සමග සහ නෛකුත් හැකියාවන් ඇති අය සමග කටයුතු කළ හැකි. එහෙම නැත්නම් එතනදී සිදුවෙන්නේ මොකද්ද? ආඩම්බරකමක් ඇති වෙන්න පුළුවන්, නැත්නම් එකිනෙක අතර ජැටු මෙතු වෙන්න පුළුවන්, මොහුට තිබෙන ඒ తත්වය මටත් උදා වෙන්න ඕන කියලා සමහර අය ඒ වෙනුවෙන් සටන් කරන්න පුළුවන්. ඇයි? ඒ નિયම નિરවුල් මානසිකත්වය නැති නිසා. අනිත් එක ගොඩාක්ම වැදගත් වෙන්නේ කරුණාව. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කොතෙක් දුරට මේ පිළිබඳව කීවාද කිව්වොත්, ලා තජ්අලු මනාබිර ජවාබිකු, ඔබලාගේ ඔටුවන්, අශ්වයන්, බූරුවන් වැනි සතුන් වාහනයක් වශයෙන් ඔබලාට තිළන කරලා තිබෙන්නේ, ඒ වාහනයට කරුණාබරිත වෙන්න, මෛත්‍රිය කියන එක ඒ සතුන්ටත් පෙන්වන්න, මිම්බර් වේදිකාවන් බවට පත් කරගන්න එපා, ඒ සතුන්ගේ පිට උඩ නැගලා දෙන්නේ කතා කරගෙන ඉන්න එපා. එතරම් දුරට සත්ව කරුණාව පිළිබඳවත් ඉස්ලාමයේ කියා තිබෙනවා. ඒත් එක්කම අපි තුළට එන්න ඕනේ පරෝපකාරී භාවය, අනිත් එක ඉවසීම, වගකීම් සහගත බව. ඉවසීම කියන එක ගොඩාක් වැදගත්. පුද්ගලෙක් ආවා නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත. ඇවිත් ඇහුවා ඉස්ලාම් යනු කුමක්ද? එතුමාණන් කිව්වා ඉස්ලාම් පරිසමාප්ත අර්ථය සාමය. ඉස්ලාම් කියන්නේ සාමය. අස්සලාම් අලයිකුම් කියලා කියන ඔබට සාමය උදා වේවා. නිතරම ඔබ සාමයෙන් සහජීවනයෙන් සංහිඳියාවෙන් කටයුතු කිරීමේ භාග්‍යය ඔබට ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාව තමයි අස්සලාම්, සලාමු අලයිකුම් කියලා. එතකොට එතුමාණන් ඒ පුද්ගලයා යුදෙවෙක් කවිලා ඇහුවේ මුහම්මද් කියනු ඉස්ලාම් යනු කුමක්ද? කිව්වා සාමය ඉස්ලාම්. ඊට පස්සේ දකුණු පැත්තට ඇවිල්ලා ඇහුවා ඉස්ලාම් යනු කුමක්ද? නබිතුමාණන් ඉතාමත් සංසුන් භාවයෙන් පිළිතුරු දුන්නා සාම. ඊට පස්සේ වම් පැත්තට ඇවිල්ලා ඇහුවා, ඒත් කිව්වා ඉස්ලාම් කියන්නේ සහෝදරය සාම. ඊට පස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා ඇහුවා ඉස්ලාම් කියන්නේ මොකක්ද? අපිට නම් කණේ පාරක් දෙන්න හිතේ. එතකොට මොනවද එතනදී සනිටුහන් කරන්නේ? ඊට පස්සේ නබිතුමාණන් කිව්වා සිව්වතාවක් ඔබ මගෙන් ඉස්ලාම් යනු කුමක්ද කියලා ඇසු මොහොතේ මම දුන්න ඒ පිළිතුර දෙස බලලා ඔබට වැටහින්නේ නැද්ද ඉස්ලාම් කියන්නේ සාමය කියලා? ඒ හින්දා දයාබරේනි, ඒ ඉවසීම කියන එක අපිට තිබිය යුතුයි. සමහර අවස්ථාවලදී අපේ ශරීරයේ ජරාව තැවරෙන්න පුළුවන්. කොච්චර කොතෙක් දුරට අප ආරක්ෂිත ග්ලව්ස් එහෙම ඇඳගෙන හිටියත් සමහර වෙලාවට ඒකෙන් වැළකෙන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. අපේ ඇඟේ, අපේ ඇඳුමේ යම්කිසි දේවල් තැවරෙන්න පුළුවන්. අනේ ඒ අවස්ථාවේදී ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕන. නබිතුමාගේ කාලයේ සිටියා මොබයිල් සේවිස් එකක් කරන ඉතාමත් ධනවත් කාන්තාවක් රුෆෛදා කියලා. රුෆෛදා බින්ත් සාද් කියලා සිටියා. මස්ජිදු නබවි මදිනාවේ තිබෙන, මදිනාව කියන්නේ සෞදියේ, සෞදියේ තිබෙන මදිනා පුරවරේ ලොකු මස්ජිදයක් තිබෙනවා, පල්ලියක්. එතනම කූඩාරම් ගහලා ඒ රුෆෛදා කියන ඒ සහාබිවරේ, කියන්නේ මිත්‍රපක්ෂයේ කාන්තාව අප උපස්ථාන කරගෙන හිටියා. ලෙඩුන්ට සලකාගෙන සිටියා. තමාගේම ධනය වියදම් කරලා ඒත් එක්කම කොහෙද ලෙඩුන් ඉන්නේ ඔවුන් වෙතට ගිහිල්ලා ඒ මොබයිල් සේවිස් එක කරගෙන සිටියා. මේ අන්දමට ඉස්ලාමය මේ නර්සින් පිළිබඳව කතා කරලා තිබෙනවා. අනිත් එක අපි මෙවන් සේවයක් කරද්දී අපේ සිත තුළ ගොඩාක්ම තිබිය යුත්තේ අනියත බව. මේක වටහා ගන්න ඕනේ. කවදා හෝ මමත් මැරෙනවා. මගේ සිරුරත් යම් දිනක අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා. ජරාපත් වෙලා යනවා. කියනක අපි අවබෝධ කරගත්තා නම් අන්‍යයන් පිළිකුල් කරන එකෙන් අපිට වැළකීලා ඉන්න පුළුවන්. දැන් අපි ගොඩක් කතා කරන්නේ සංහිඳියාව සහ ජීවනය පිළිබඳවනේ. ඒතකොට සහජීවනය කියන එක මම ඔබලාට වටහා දෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් සෑම ධර්මයකම මිනිසුන් අතර තිබෙන අනන්‍යතාවය පිළිබඳව නියම වටහා ගැනීමක් තිබුණොත් ඇත්තෙන්ම අපේ සමාජයේ සංහිඳියාව ඇති වෙනවා, සහජීවනය ඇති වෙනවා. අන්න ඒ වැටහීම අපි තුල නැහැ. හේතුව මොකද්ද? සිනහවකින් හෝ පිළිගන්න අපි සූදානම් නැහැ. නමුත් ඉස්ලාමය නම් කියන්නේ ජාන ළමයි බල්ලලා දේශ බල්ලලා hina වෙන්න එපා කියලා. ඉස්ලාම් කියලා තියෙනවා. ඔබලාට ලේ නැකමක් නැති අයත් සමඟ එක එල්ලේ බල්ලලා සිනා වෙන්න එපා කියලා. එකපාරක් දැක්කොත් දෙපාරක් ආය බලන්න එපා කියලා තමයි ඉස්ලාම් කියන්නේ. පළවෙනි පාරම දැස බිමට හෙලා ගන්න. ඒතර ඕගොල්ලෝ කියනවා ඔයා මාව බලාගෙන ඉන්නේ කියලා. නේද? නෑ. ඒ කියන්නේ බැල්ම තුලත් චේතනාවන් පිරිසිදු විය යුතුයි. මම බලන්නේ මගේ දියණියන් හා සොයුරියන් වශයෙන්. خیر. එතකොට අපි අනිවාර්යෙන්ම අන්‍යයන් පිළිකුල් කිරීමෙන් වැළකීලා ඉන්න ඕනේ. ඒත් එක්කම අපි තුල විනය ගරුකභාවය තියෙන්න ඕනේ. ඉස්ලාම් මේ සේවයට ගොඩාක් දිරි දීලා තිබෙනවා. ඒ අනුව මුස්ලිම් කාන්තාවක්, මුස්ලිම් පිරිමියෙක් මෙවන් සේවාවන්වල නිරත වෙද්දී ඔවුන්ට කියලා ඩ්‍රෙස් කෝඩ් එකක් හදාගන්න එක ගොඩක් වැදගත්. නමුත් අපේ ලංකාව වගේ රටක සමහර නීති රීතීන් තිබෙනවා. සියලු දෙනාටම එකම ඩ්‍රෙස් කෝඩ් එකක් තමයි තියෙන්නේ. අනේ ඒ අවස්ථාවන් වලදීත් තමාව හැකිතරම් දුරට තවත් කෙනෙකුට ආසාව උපදින නොවන විදියට තමාව නිරාවරණය, ඒ කියන්නේ ආවරණය කරගන්න කියන එක තමයි ඉස්ලාම් කියන්නේ. අනිත් එක ගොඩක්ම ප්‍රාර්ථකාමී විය යුතුයි. සෑහෙන උදාහරණ මේවට තිබෙනවා. උදාහරණ පෙන්වලා ප්‍රාර්ථකාමීත්වය මට පහදන්න අවශ්‍ය නැහැ. ඒත් එක්කම අවංකකමත් අපි තුල තියෙන්න ඕනේ. මට පැවරලා තිබෙන කාර්ය ඉතාමත් අවනතභාවයෙන්, අවංකභාවයෙන් යුතුව මම කරන්න ඕනේ කියන ඒ කැපවීමක් අපි තුල එද්දී අපි බලාපොරොත්තු නොවන දිරිය ශක්තිය, ශරීර සෞඛ්‍ය, සෑහෙන කාලයක් ජීවත් වීමේ වාග්ය අපිට උදා වෙනවා. අන්න ඒක තමයි නබිතුමාණන් දේශනා කරේ ඛෛරුන් නාස් මන් මයන්ෆඋන් නාස්. ඔබලාගෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා තවත් කෙනෙකුට උදව් උපකාර කරන්නා කියලා ප්‍රයෝජනවත් වෙනවා. එතකොට අද වෛද්‍ය තාක්ෂණය දිහා බැලුවොත් ඖෂධ, බෙහෙත් රෝගය සුව කරන්නට ගොඩාක් ඉවහල් වුණත් රෝගියාගේ සැබෑ වේදනාව සමනය කරන්න මානව හැඟීම් පිළිබඳව අවබෝධයක් හෙද සේවයට ගොඩක් වැදගත්. කොහොමද අපි පුද්ගලිකව අවබෝධ කරගන්නේ? එතකොට තමයි තවංක සේවයක් අපිට ලබා දිය හැකි. ඒ අවබෝධතාවය නැති වුණොත් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් අපිට අප්‍රිය එකක් බවට පත් වෙනවා. ඒ හින්දා ඉස්ලාමයේ මේ සියල්ලටම සාධක තිබෙනවා. අබ්බාසියා කියලා පාලක සමයක් තිබුණා. ඒ පාලන සමයේදී වලිද් කියන පාලකෙක් හිටියා. එතුමා තමයි ප්‍රථම වරට රෝහල ඉදි කළේ. විශේෂයෙන්ම ආබාධිතයන් වෙනුවෙන් රෝහල් ඉදි වුණා ඒ කාලේ. හාරුන් රෂීද් කියලා මහජන නියෝජිතයෙක් සිටියා ඉස්ලාම් පාලනයේ. එතුමානම් රෝහල් ස්ථාපිත කළා. නේවාසිකව ඉඳලා රෝගීන්ට ආහාර, ඇඳුම්, ඖෂධ නොමිලේ සපයා දීලා තියෙනවා. මේ හෙද සේවය ප්‍රථම වරට නිල වශයෙන් ස්ථාපිත කරුණේ අනේ හාරුන් රෂිද්ගේ කාලේ. පිරිමින්ට පිරිමි වාට්ටු, ගැහැණුන්ට ගැහැණු වාට්ටු, පිරිමි හෙද නිලධාරින් පිරිමින් වෙනුවෙන්, ස්ත්‍රී හෙද නිලධාරිනි ඒ කාන්තාවන් වෙනුවෙන් ලබා දෙනු ලැබුණා. රෝගීන්ගේ ඥාතීන්ටත් නොමිලේ නවාතන් ආහාර එහෙම ඒ කාලේ සැපේ. එතකොට මේවා සියල්ලම සාධක සහිත දේවල්, බොරු දේවල් ඔබලා ඉදිරියේ ඉදිරිපත් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හේතුව නබිතුමාණන් කියලා තියෙනවා, මන් කදබ අලය මුතඅම්මිදන් ෆල් යතබව මකාදහු මිනන් නාර්. කවරෙක් හෝ මම කීවා කියලා බොරුවක් සමාජයට බෙදා හරිනවා නම් ඔහුට හිමිවන තැන නිරය කියලා එතරම් දුරට ආරක්ෂිත වෙලා තිබෙනවා නබිතුමාණන්ගේ ඒ වදන් වල. ඒවට සාධක තියෙනවා. සිය ගණන් පුද්ගලයන් කියලා තිබෙනවා ඒවා. ඒ සිය දෙනෙක් කිව්වොත් සිය දෙනාගේම ජීවිතය පිළිබඳව එතනදී රිසර්ච් කරනු ලැබෙනවා. කොහොමද මෙයාගේ ජීවිත කලාපයේ තිබුණේ කියලා. දිනක් නබිතුමාණන්ගේ වදන් වලක් පිළිබඳව ඒකට හදීස් කියලා කියනවා. මේ හදීස් එකක් අහන්න ස්කොලර් කෙනෙක් ගියා, විද්වතෙක් ගියා. ඒ වෙලාවේ අර පුද්ගලයා කෙහෙල් ලෙල්ලක් එළුවෙකුට පෙන්න පෙන්න රවට්ටගෙන එළුවා ළඟ එනකොට නැවත ගන්න. ඊට පස්සේ කිව්වා මේ වගේ පුද්ගලයෙක්ගෙන් නබිතුමාණන්ගෙන් හදීස් මම ගන්නේ නැහැ කියලා. හේතුව මොහු බොරු කියන ඉඩ තියෙනවා. එතරම් දුරට නබිතුමාණන්ගේ මේ වදන්වල ආරක්ෂා වෙලා තිබෙන ඒවා තමයි සමාජයට බෙදා හරින්න ඕනේ. මේ විදිහට බැග්ඩාඩ් නගරයේ අර්රාසි ඔබලා අහලා ඇති, ඒ වගේම අලී බිනි සීනා, ඇවිසීනා කියලා කියනවා. මේගොල්ල විසින් රෝහල් වලට අමතරව ප්‍රථමාධාර, මධ්‍යස්ථාන, ඒ වගේම ජංගම රෝහල්, මානසික රෝහල්, කාන්තා රෝහල්, හමුදා රෝහල් පවා ස්ථාපිත කරලා තිබෙනවා. ඒ අනුව සහෝදරයනි, සහෝදරවරුනි, අල්හම්දුලිල්ලා මීට වඩා මම කතා කරොත් ඔබලාට නිදිමත හැදෙයි. එහෙනම් මම ගොනු කරපු සමහර කරුණු තමයි ඔබලාට ඉදිරිපත් කළේ. ඉතා කෙටියෙන් කියන්න ඕන නම් අපේ ගුණාත්මක භාවය දවසින් දවස දියුණු කරගෙන හොඳ සේවයක් කිසිම ජාති භේදයකින් තොරව අපි සපයනවා නම් ඇත්තෙන්ම එකම අම්මගේ එකම තාත්තගේ දරුවන් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අල් කුරානයේ පාඩයක් කියලා මම නිම කරන්නම්. අල් කුරානයේ සඳහන් කරනවා, යා යොහන්නාස් මිනිසුනි, ඉනා ඛලකනාකුම් මින් ذකරින් ව උන්සා, මම ඔබව එකම ගැහණියකගෙන් එකම පිරිමියෙකුගෙන් ජනිත කළේ. වජඅල්නාකුම් ශුඊබ ව ඛබායිල ලිතආරෆු, ඔබලා නන් භාෂාවන් කතා කරන්නන් වශයෙන් ගෝත්‍රිකයන් දේශෙන් දේශයට, රටින් රටට, ජාතියෙන් ජාතියට, වර්ණ ભેදයන්ගෙන් යුතුව බෙදා වෙන්කලේ. ඔබලා එකිනෙක උදම් අනන්න නොවේ, අනන්‍යතාවය තහවුරු කිරීම පිණිස සඳහා පමණයි. ඉන්න අක්‍රමකුම් ඉන්දල්ලාහි අත්ඛාකුම්, ඔබලාගෙන් උස්මිටිකම් මැනිය යුත්තේ සදහත්කමේ තුලින් පමණයි. මැවුම්කරුවා ඉදිරියේ ශ්‍රේෂ්ඨතමයා, ඉතාමත් සදහවත් පුද්ගලයා කියන එක අල් කුරානයේ සඳහන් කරනවත් සමගම අපි ඔක්කොම එකම අම්මගේ තාත්තගේ දරුවන් කියන මයින් අද ලෝකයේ පුරාම පැතිරලා පවතින ජාතිවාදී අරගලයන් වල අඩිතාලම සම්පූර්ණයෙන්ම දෙදරාහර. එනිසා අපි සියලු දෙනාම එකම අම්මගේ තාත්තගේ දරුවන් වශයෙන් මොන තත්වයන් වල අපි ඉන්නවාද, ඒ මතේ ඉඳගෙන
සමාජයට සේවයක් ලබා දීලා මේ ලෞකික ජීවිතය ජයගෙන පරලෝක ජීවිතයේ ස්වර්ග රාජ්‍ය හිමි කර ගැනීමේ වාග්ය අපි සියලු දෙනාටම උදා කරලා දෙත්වා. ආමීන්, ආමීන්. මට පෙනුණා සමාරකොල කැලි තියෙනවා, දැන් බලමු. ඔව්, ප්‍රශ්නයක් අහලා තියෙනවා සියලු දෙනාම දැනගන්න ඕන කියන එක හින්දා මම කියවන්නම්. සත්ව ඝාතනය සතුන්ට හිංසා කිරීම වැරදි ක්‍රියාවක් හා පව් පිරණ ක්‍රියාවක් නම් ඉස්ලාම් ආගමේ සත්ව ඝාතනය පිළිබඳව හඳුන්වා දී ඇති ආකාරය කාරුණිකව පැහැදිලි කර දෙන්න. හොඳ ප්‍රශ්නයක්. කිසිම හේතුවක් මත සතුන් ඝාතනය කරන්න බෑ. නමුත් අල් කුරාණය සඳහන් කරලා තිබෙනවා මිනිසාට මාංශ සමහර අවස්ථාවලදී අවශ්‍ය වෙනවා. හැම මාංශයක්ම අනුභව කරන්න බෑ. ඉස්ලාම් වෙන් කරලා තිබෙනවා දඩයම් කරන දත් තිබෙන සතුන්ගේ මාංශ අනුභව කරන්න බෑ. දෙවෙනි එක සූරාජන දැහැගෙන සතුන්ව දඩයම් කරන සතුන් ඉන්නවා. රාජාලිය, ඒ වගේම උකුස්සන් නේද? ඔවුන්ට තියෙනවා මේ තියුණු නියපොතු. ඒ වගේ නියපොතු තිබෙන සතුන් ඔවුන්වත් අපිට මස් කන්න බෑ. ඒ හැරෙන්න සත්ව සමූහයක් ඉන්නවා, ඔවුන්ගේ මස් කන්න පුළුවන්. ඒ මස් පිරිසිදු. ඒ නිසා සෞඛ්‍යයට කිසිම ගැටලුවක් සිදු වෙන්නේ නැහැ. නමුත් එක දිගටම ඕනෑම දෙයක් වැඩියෙන් කෑවොත් අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා කියන එක මම කියන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන වෙලාවන් වලදී දැන් සාමාන්‍ය එස්කිමෝ වගේ රටවල් වල ඒගොල්ලෝ මස් කෑවේ නැත්නම් ඒගොල්ලන්ට ජීවත් වෙන්න බෑ. එතකොට මැවි මතරෙන් ශ්‍රේෂ්ඨතම යා තමයි මිනිසා. මිනිසා වෙනුවෙන් තමයි මේ රෝහල් හැම දෙයක්ම තියෙන යෝග්‍ය ජීවිතය ආරක්ෂා කරන්න ඕනයි කියලා. ඒ නිසා එවගේ සීතල ප්‍රදේශවල ඉන්න අය අනිවාර්යෙන්ම මාංශ අනුභව කරන්න සිදු වෙනවා. එතකොට මිනිස් ජීවිතයක් ආරක්ෂා වෙනවා. ඒ වෙනුවෙන් කොයි වගේ සතුන්ද කෑමට ගත හැක්කේ? දැන් හරක්, එළුවන්, ඔටුවන්, ගවයන්, එළුවන්, ඔටුවන් ප්‍රධාන වශයෙන් මේ සතුන් ආහාරයට ගන්න පුළුවන්. කවුරුත් කොටි මස් කන්නේ නැහැ, එළු මස්, මේ සිංහ මස් කන්නේ නැහැ, අලි මස් කන්නේ නැහැ. ඇයි? ඒව සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබෙන්නේ. කැප කරලා තිබෙන සතුන් මෙන්න මේ ආකාරයේ සතුන් තමයි. අදී අපි කුකුල් මසුත් කනවා. නමුත් මේ සතුන් ඝාතනය කරද්දී ලොකු කුළු ගෙඩියකින් තඩි බාලා නැත්නම් මැෂින් එකක දාලා සොසේජස් බවට පත් කරලා මෙහෙම කන්න බෑ. අපි අද දකිනවා වට්ස්ඇප් වල විතරම වගේ මේ සෝෂියල් මීඩියා වල ඒවා පෙන්වනවා. එතකොට මේ සියල්ලම වැරදි ක්‍රියාවක්. කවරෙක්ද ඒ විදිහට මරාගෙන කන්නේ? ඒක අනිවාර්යෙන්ම තහනම් කරලා තිබෙනවා. ඒකට අපි කියනවා හරාම් කියලා. තහනම් කියන්නේ හරාම්. එතකොට හලාල් වූ මාංශ තමයි ඔබලාට කෑමට ගත හැක්කේ. එතකොට මේ හලාල් වූ මාංශ තමයි මම දැන් බෙදා දැක්වුවා කොයි වගේ සතුන්ද ආහාරයට ගන්න පුළුවන්. එතකොට මේ සතුන් ආහාරයට ගන්න පුළුවන්. නමුත් අනිවාර්ය නැහැ. කෙනෙක් මාංශ අනුභවයෙන් වැළකීලා සිටිනවා නම් ඒක ගොඩාක්ම ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන්, ප්‍රශංසනීයයි. ඉතින් මම හිතනවා ඒකට පිළිතුර හම්බුණා කියලා. එහෙම තවත් යමක් ඒ තුල කියන්න ඕන නම් අහන්න පුළුවන්. අනිත් එක, ඔව්, කොහොමද ඒක කැප කරගන්නේ, හලාල් කරගන්නේ? දන්නවා මේ හොල්කොම් කියලා කියනවා අරබික් වලින්. ඒ සතාගේ බෙල්ලේ ශ්වසනාලය සහ ඒ ආහාර සපේනේ නාල තිබෙනවා. ඒ දෙකම එකම වෙලාවේ කැපෙන්න ඕන ඒ සත්වයා ඝාතනය කරන බෙල්ලේ. එතකොට තමයි ලේ සියල්ලම ඒ සත්වයාගේ ශරීරය තුළින් නියම විදිහට පිට වෙන්නේ. එතකොට විෂ වෙන්නේ නැහැ, ශරීරයට අහිතකර වෙන්නේ නැහැ. අනේ ඒ විදිහට තමයි ඝාතනය කරන්න ඕනේ. වෙන යම් කිසි හේකින් ඝාතනය කරොත් අනිවාර්යයෙන්ම ඒක මිනිස් සිරුරට අහිතකර එකක් බවට පත් වෙනවා. එතකොට ඒ අණුව බිස්මිල්ලාහි අල්ලාහු අක්බර් කියන ඒ ගාථාව කියලා තමයි ඒක ගන්න. එතකොට තමයි කැප වෙන්නේ. එහෙම නැත්නම් ඒකත් හරාම්, හලාල් නැහැ. වෙන මොනක් තියෙනවද? خیر. ඉස්ලාම් ආගමේ කාන්තාවන්ගේ කළු සම්පූර්ණ ඇඳුමක් ඇඳීමේ චාරිත්‍රය සහ එක් පිරිමකට කාන්තාවන් සත් හත් දෙනෙක් විවාහ කර ගැනීමේ චාරිත්‍රය පිළිබඳව කාරණික පැහැදිලි කරන්න කියලා තියෙනවා. කොහෙවත් කියලා නැහැ කාන්තාවන් හත් දෙනෙක් හා විවාහ වෙන්න කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. නමුත් හතර දෙනෙක් සමග විවාහ වෙන්න පුළුවන්. එක පිරිමියෙකුට කාන්තාවන් හතර දෙනෙක් සමග විවාහ වෙන්න පුළුවන් එකම වෙලා. නමුත් ඒකට කොන්දේසි තියෙනවා. මැසේජ් එක ආවත් මොනවාද අන්තිමට තියෙන්නේ? කොන්දේසි සහිතයිනේ. ඒ වගේම හැම දෙයකටම කොන්දේසි තිබෙනවා. මොනවාද ඒ කොන්දේසිය? එකක් හතර දෙනාම එක විදිහ සලකන්න පුළුවන් වෙන්න ඕනේ. එක්කෙනෙකුට ඉන්ඩියන් සාරියක් අරන් දීලා තවත් කෙනෙකුට ශ්‍රී ලංකන් සාරියක් අරන් දුන්නොත්, ඔයිල් එකක් අරන් දුන්නොත් ඒක සම්පූර්ණයෙන්ම එතනදී අන්ජස්ට් වෙනවා. ඒ කියන්නේ අයුක්ති පිළිගැනෙන්නේ නැහැ. ඔහු අනිවාර්යයෙන්ම විනිශ්චය දිනයේදී මේට දඬුවම් ලබනවා. බිරිඳවරු දෙදෙනෙක් විවාහ කරගත්ත පුද්ගලයෙක් එක්කෙනෙකුට එක විදිහටත් තවත් කෙනෙකුට තවත් විදිහටත් සලකනවා නම් විනිශ්චය දිනයේදී ඔහු එක පැත්තක් සම්පූර්ණයෙන්ම බර වෙලා ඒවි. ඒ වෙලාවේ සියලු දෙනාම හඳුනා ගනිවි මොහු මෙවන් අපරාධකාරී කියලා. කියනක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කළා. එකම නිවසක හතර දිනාම තියාගන්න බෑ. එකම නිවසක දෙදෙනෙක් තියාගන්නත් බෑ. වෙන වෙනම නිවෙස් ඔවුන්ට සපයන්න ඕන. ඒ වගේම අභරණ අරන් දෙනවා නම් එයාට පවුන් 10කුයි මෙයාට පවුන් 9000කුයි දෙන්නත් බෑ. එක අංශු මාත්‍රයක් එතනදී අඩු වෙනවා නම් ඒකටත් මොහු පිළිතුරු දිය යුතුයි. එතකොට ඒ සමානාත්මතාවය බිරිඳවරුන් අතර තියෙන්න ඕනේ. ඒත් එක්කම සලකන්න පුළුවන් වෙන්න ඕනේ තමාගේ ශරීර ශක්තියනුත් ඔහු පෝෂණය වෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් ලස්සනට ගෑනු විවාහයක් යාගෙන ඉන්න බෑ. ඔවුන්ගේ අවශ්‍යතාවයන් හලාල් විදියට සපුරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පිරිමියා ඇයි හතර දෙනෙක් විවාහ වෙන්නේ? දුරාචාරයේ වෙතට ලං නොවි ඉන්න. අල් කුරානයේ සඳහන් කරනවා ෆන්කිහු මා තාබලකුම් මිනන් නිසායි මස්නා වසුලාස වරුබා. ඔබලාට හැකියාව තිබෙනවා නම් කාන්තාවන් දෙදෙනෙක්, තුන්දෙනෙක්, හතර දෙනෙක් සමඟ විවාහ වෙන්න. එකම අවස්ථාවේ හතර දෙනෙක්ව තමයි තියාගන්න පුළුවන්නේ. දැන් එකෙනෙක් මරණා නම් තව එකෙනෙක් බැඳගන්න පුළුවන්. එකෙනෙක් දික්කසාද වුණා නම් මොනවා හරි හේතුවක් මත ඒකත් සෑහෙන නීති රීති තියෙනවා. ඒ අනුව තවත් කෙනෙක් ලං කරගන්න පුළුවන්. එහෙම නැතුව හතර දෙනෙකුට වඩා තියාගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔහු වරදකරුවෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම අල් කුරානයේ සඳහන් කරනවා ඔබලාට බියක් ඇති වුණොත් අල්ලා තඅදිලු වයින් ඛිෆ්තුම් අල්ලා තඅදිලු ෆවාහිදතන්. ඔවුන් අතරේ සමව කටයුතු කරන්න බෑ. යම්කිසි අපරාධයක් සිදු වෙයි කියන බියක් ඉපදෙනවා නම් එක්කෙනෙක් සමඟ පමණක්ම විවාහ වෙන්න කියලා කියනවා. එතකොට අල් කුරානයේ විතරයි සඳහන් කරන්නේ එක්කෙනෙක් සමඟ විවාහ වෙන්න කියලා. අනිත් ඒවා සියල්ලම ඔප්ෂනල් තමයි. රෙකමෙන්ඩඩ් අනිවාර්ය කියලා තියෙන්නේ කම්පල්සරි එච්චරයි. ඇයි විවාහයක් නැතුව ජීවත් වෙන්න බෑ ලෝකේ? එහෙම ජීවත් වෙනවා නම් ඔහු වෙනම පුද්ගලෙක් වෙන්න ඕනේ. මිනිසෙක් නම් වෙන්න බෑ. ආසාවන් කියන එක සියලු දෙනාටම තිබෙනවා. අන්න ඒ තුල තමයි ඔබලාගේ සංවරභාවය රකගත්තේ ගත යුත්තේ කියන එක ඉස්ලාමය අවධාරණය කරනවා. අනිත් එක තමයි ඇයි කළු අඳින්නේ සම්පූර්ණම ඇඳුමක් වශයෙන් කියලා. මේකත් කාන්තාවන් සමාජයේ ස්වාමි පුරුෂයාට හැර ලස්සන වෙන කාටවත් පෙන්වන්න බෑ. ඉස්ලාමයේ ඒක තමයි කියලා. කොච්චර දුරට සංවරශීලී වෙනවාද? එතරම් දුරට ආරක්ෂාව තිබෙනවා. පෞල් ජීවිතයත් පිරිසුදු එකක් බවට පත් වෙනවා. ලෙඩ රෝගවලින් ඔවුන් ආරක්ෂා වෙනවා. සමහර අය පර්දාවේ සංග වෙලා නොහොබිනා වැඩ කරනවා. නමුත් ඒකට ඔයගොල්ලන්ට දඬුවම් තිබෙනවා. පර්දාවේ සංග වෙන්නේ ඇයි? වැරදි කරන්න නෙවෙයි, ඉස්ලාමීය නියම විදියට කටයුතු කරන්න. දැන් මේ වගේ දේවල් කියද්දී සමහර විට හිතෙන්න පුළුවන් මෙතරම් දුරට අන්තවාදීද, මූලධර්මවාදීද කියලා. ඇත්තෙන්ම මේක සමාජය
ආරක්ෂා කරන්න තමයි. සමාජයේ ඉන්න සිල්වත් පුද්ගලයන් ඔවුන් ලක්ෂණ කාන්තාවක් දැස බලපුවාම ඒ සිල්වත්කම නැති වෙලා යනවා නේ. ලියතම්බර අපිට කියලා දෙන්නේ ඒකනේ නේද? මම නම් සින්දු අහන්නේ නැහැ. අපි ඉස්කෝලේ යන කාලේ නම් ඇහුවා. කවද්ද මම ආගම හා සම්බන්ධ වුණේ? එදා ඉඳලා සින්දු නම් අහන්නේ නැහැ. හැබැයි බස් වල අර මේ අනකට සමහර විට ඇහෙනවා. ඒවල් තමයි දැන් කියන්නේ. හරි. ඒ අනුව කළු අඳින්න හේතුව ඔබලා දන්නවා ඇති. කළු ඇඳහම කිසිම විදිහකින් ශරීරයේ වර්ණය හෝ ඒ කාන්තාව දැක බලා ගන්න බෑ. කැමරා තිබෙනවා ලෝකේ, ඕනම කෙනෙකුගේ නිරුවත බලන්න පුළුවන්. කණ්ණාඩි තිබෙනවා, ඒක දැම්මාම සියලු දෙනාම නිරුවතෙන් පේනවා. ඒ වගේ කණ්ණාඩි තියෙනවා ලෝකේ. නමුත් කළු ඇඳොත් කිසිම දෙයක් පේන්නේ නැහැ. අනේ ඒ නිසා තමයි කළු අඳින්න කියලා කියන්නේ. එතකොට ලස්සන පෞල් ජීවිතයක්, සමියා බිරිඳ හා බැඳුන හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගින්න තමයි මේ පර්දාව ඉස්ලාමයේ කියලා තියෙන්නේ. වයිදා සාල්තු මුහුන්න නිසා අන් ෆස් අලුහුන්න මිවරායි හිජාබ්. කාන්තාවන්ගෙන් යම් කිසි දෙයක් ඔබලා ඉල්ලනවා නම් දැන් සෑහෙන අවස්ථාවන් තියෙනවානේ. ලේ නෑයන් නැති අය ගෙවල් වලට එනවා. එතකොට ඒගොල්ලොත් එක්ක කතා කරන්න සිදුවෙනවා නම් හිජාබයෙන් යුතුව කතා කරන්න. ඒ කියන්නේ තිරයෙන් පිටුපස ඉඳලා කතා කරන්න. යම් කිසි දෙයක් ඔබලාට ඕන නම් ලබා ගන්න ඕන නම් තිරේ පිටුපස ඉඳලා ලබා ගන්න. ඒත් එකම කොච්චර දුරට කියනවාද කිව්වොත් ඔබලාගේ වොයිස් එක පව, කටහඬ ස්වරය පව, අවුරා අවුරා කියලා කියන්නේ ඒකත් වසන්න ඕනේ. කවුරු හරි ලේ නැ සම්බන්ධකමක් නැති පිරිමියෙක් එක්ක කතා කරන්න සිදු වුණොත් ගොරෝසු කටහඬකින් කතා කරන්න කියලා කියනවා. ඇයි? ඒ ලාලිත්‍යයෙන් යුතුව අර මිහිරි කටහඬක් ලබා දීලා තියෙන කාන්තාවන්ට. ඒ සමහර අය ඒ කටහඬට වශී වෙනවා. එතකොට තිරෙන් පිටුපස ඉන්න ඒ කාන්තාව අර විදියට මිහිරිකමකින් යුතුව කතා කරොත් ඔහුට සිතේ ඈව බලන්න ඕන කියලා. ඒ හින්දා අන්‍ය පිරිමින් එක්ක කතා කරද්දී ගොරෝසු කටහඬකින් කතා කරන්න. වලා තඛ්ලාන බිල් කවුල්. එතනදිත් සංවරශීලී වෙන්න කියලා කියලා තියෙනවා. ඒ නිසා ලෙඩුන් එක්ක එහෙම කතා කරන්න ඕන නෑ. ඒකත් එක්ක ඉත ආදරෙන් කතා කරන්න ඕන නෑ. දැන් මෙතනදී අර්බුදයක් පැන නැගේවි කියලා එනකොට තමයි මේ වගේ කොන්දේසි පැනවෙන්නේ. කොතනද ෆිට්නා? ෆිට්නා කියන්නේ අර්බුද. යම්කිසි කරප්ෂන් එකක් සිදුවෙන්න යනවා කියලා තියෙද්දි අන්න ඒ සංවර භාවය රැකගත යුතුයි. ඒතොර කළු අඳින්න හේතුව ඒක තමයි. ඒත් එක මුහුණත් ඇයි වහන්නේ කියලා හයි නේද? අනිවාර්යෙන් වහන්න ඕනේ. ඇයි? අපේ ලක්ෂණ වර්ණනා කරන්න ඕනේ අපේ සැමියා විතරයි. වෙන කවුරුත් වර්ණන කරන්න හොඳ නැහැ. කවි මේ කියන්නේ මේ සිංදු වල සඳහන් වෙලා නේද? නිල් පුල්, දෙක පුල්, රතු පුල් කියලා ඔක්කොම නේද? එතකොට අර මුහුණ තමයි ගොඩක්ම ලස්සන. හේතුව ඇයි? දැන් ඉස්ලාමයේ මනාලියෙක්ව විවාහ කරගන්න බලන්න එන මනාලයා අද ඉතින් සම්බන්ධකම් තියනවානේ. ඒ හින්දා ඒක සම්බන්ධ වෙන්න සාමාන්‍යයෙන් සම්බන්ධකම් පවත්වන්න එපා කියලා තමයි ඉස්ලාමය නම් කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. විවාහ වෙන්න කලින් ඔබලා ඇෆයස් තියාගන්න එපා. හරි. එතකොට දැන් අර මනාලයා පවා ඇවිල්ලා බලන්න ඕන ඇගේ මුහුණයි මේ අත්ලයි විතරයි. වෙන කිසිවක් බලන්න බෑ. පොඩ්ඩක් ඇවිදින්නකෝ එහා බලන්න. එහෙම ඔක්කොම කියන්නේ. එතකොට ලොණ්ඩි කෙනෙක් වුණොත් ලොණ්ඩි කෙනෙක්ව බඳින්න ඕනේ. අඩුපාඩුවක් තියෙනවා නම් එයාට කැමති නැත්තම් ඒකෙන් මිදෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව සොයා බලන්න පුළුවන්. මේ මනමාලික කොහොමද අසලවැසියන් ගැන අහන්න පුළුවන්. ඒත් එක්ක මේගොල්ලන්ගේ චර්යාවන් පිළිබඳ දැනගන්න පුළුවන්. ඒ අනුව හොඳ කාන්තාවක් සමග විවාහ වෙන්න ඉස්ලාම් අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වෙලාවෙත් මොහුණයි මේ අත්ලයි විතරයි බලන්න ඕනේ. මේකට ගොඩක් හේතුන් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අත්ල හා සම්බන්ධ වුණ මතුපිට හා ඒ බාහිර පැත්ත සහ අතුල් පැත්ත බැලුවොත් මොහුණ බැලුවොත් කාන්තාවගේ දේහ ලක්ෂණ කොහොමද කියලා හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳවත් ඉස්ලාමික් ලෝස් වල සඳහන් කරලා තිබෙනවා. හරි, ඒ ගැන කියන්න නම් දැන් මම කොහොමදත් කියන්නේ. හරි, අනිත් එක ඉස්ලාම් ආගමේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධව පිළිවෙත් මොනවාද? ෂියා හා සුන්නි සහ නිකායන් සම්බන්ධව කාරණික පහදන්න. ඔව්. දැන් සුන්නි කියලා කියන්නේ
නබිතුමාණන්ගේ ජීවන පැවැත්ම නියම විදිහට තමාගේ ජීවිතයට ලං කර ගන්නා කට්ටියට. 24 පැය කොහොමද නබිතුමාණන් ජීවත් වුණේ? ඒ විදිහට තමාගේ පෞල් ජීවිතය, ව්‍යාපාර හැම දෙයක්ම සකස් කර ගන්න ඕනේ. ඒක තමයි කුරාන් හා සම්බන්ධ වුණ ජීවිතය. මේ ශීයා කියන්නේ මොවුන්ට යුදෙව්වන් සමඟ ලොකු සම්බන්ධතාවයක් තිබෙනවා. යුදෙව්වන් ඒ කාලේ ඉඳලම ඉස්ලාමයට, කිතුණු ධර්මයට සෑහෙන දුෂ්ටකම් කළ අය. ඒතකොට මේ ශියා හැම ගෲප් එකක්ම, මේගොල්ලන් තුලත් ගෲප් 32කට බෙදලා තිබෙනවා. කණ්ඩායම් 32ක් තිබෙනවා මේගොල්ලෝ තුල. ඒතකොට මේගොල්ලෝ සියලු දෙනාම අල් කුරානිය සහ අල් හදීසේ නීති රීතීන් වලට පටහැනිව ඒගොල්ලෝ හදාගත්ත දේවල් තමයි කරගෙන යන්නේ. ඒතකොට නියම ඉස්ලාම් මේගොල්ලන් තුල නෑ. ඒ හිඳයි මේ අතර මේ දෙපළ අතර නිතරම ගැටුම් ඇති වෙන්නේ. අල් කුරානයේ 15 වන මොහොතේ ඉඳලා මේ වෙනකම් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. ඉස්පිල්ලක්, පාපිල්ලක්, ඒ වගේම විරාම ලකුණක් හෝ වෙනස් නොවි තිබෙන්නේ අල් කුරානයේ විතරයි. අනේ ඒක වෙනස් කරන්න තමයි මේ ශ්‍රියාවරු. ඒකේ අර්ථය වෙනස් කරලා, තේරුම වෙනස් කරලා ඔවුන් යම් කිසි දේවල් හදාගෙන ඉන්නවා. ඒ නිසා තමයි ඔවුන් අතර ගැටුම් ඇතිවගෙන තියෙන්නේ. ප්‍රධානතම වෙනස ඒක තමයි. නමුත් ඒ ශ්‍රියාවරු අතර බොරු කියන එක ඒගොල්ලන්ගේ ලොකුම කොන්දේසියක්. සුන්නි කෙනෙක් මුණ ගැසුනොත් අනිවාර්යෙන්ම බොරු කියලා එයා වගේ හැසිරලා එයාව නොමග යවන්න ඒගොල්ලෝ තැත් කරනවා. එතකොට මේගොල්ලන්ගෙන් 32ක් ඉන්න කොටස් ඒ සියලු දිනාගෙම එක එක ඒවා වෙනස් අන්දමින් තමයි තිබෙන්නේ. පිළිගැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි මුස්ලිම්ස් කියලා කියන්නේත් නැහැ. ඒගොල්ලෝ ඉස්ලාමියන් නමින් ලොකු සමාජ පරිහානියක් කරගෙන තමයි ඉන්නේ. ඒගොල්ලන්ගේ පිටුපසෙන් බටහිර ශක්තියින් තිබෙනවා. අනිත් එක නිකායන් පිළිබඳව ඇහුවා. නිකායන් හතරක් තිබෙනවා. ශාෆි, හනෆි, හම්බලි, මාලිකි කියලා. ඒ හම්බල් කියලා කියන්නේ ගමක නම. අහ්මද් තමයි යාගේ නම. අහ්මද් ඉබ්නු හම්බල්. එතකොට මේ නිකායන් තමයි නබිතුමාණන්ගේ ජීවිතය සුන්නා නියම විදිහට පහදලා තිබෙන නිකාය. නබිතුමයි අපි අතරේ ටීචර් කෙනෙක් වශයෙන් තමයි මේ නිකායන් සැලකෙන්නේ. අපිට හදාරා දෙනවා කොහොමද මේක පරිහරණය කරන්න ඕනේ. එක පාරටම සමහර විට නබිතුමාණන්ගේ වැකි බලලා තේරුම් ගන්න අමාරු වෙනවා. එකක් තියන්න තවත් එකක් තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ හින්දා නියම තේරුමක් කියලා දෙන්නේ මේ නිකායන් තමයි. ඒ හින්දා මම ඉන්නේ ශාෆි කියන නිකාය. එතකොට ඒ නිකායන් හතර මුළු ලෝකයේ විසින්ම පිළිගෙන තිබෙනවා. ඒ නිකායන් හැර වෙන කවුරු හරි යමක් පිළිපදිනවා නම් ඔවුන්ට මුස්ලිම් කියලා කියන්නේ ඒක පිළිගන්නේ නැහැ. ඔව් ඉස්ලාම් භක්තිකයන් වෙනත් ආගම කෙනෙක් සමග විවාහ වුණොත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වන නීතියක් තිබේද? අනිවාර්යෙන් තිබෙනවා. ඒ මොනවද කිව්වොත් අනිවාර්යෙන් එයා මුස්ලිම් විය යුතුමයි. හේතුව දැන් ඔයගලන්ට හිතන්න පුළුවන්. නමුත් මම පිළිතුරු දෙන්න ඕනේ නේ. මම වසන් කළොත් මම වැරදිකාරයෙක් වෙනවා පරලෝයේ. ඒ කියන්නේ මමයි ඔබයි අනිවාර්යෙන් මුණ ගැහෙනවා මරණ මතු ජීවිතේ. අනේ ඒ විශ්වාසය මට තිබෙනවා. මැවුම්කරුවා මිනිස්සාව නිර්මාණය කළ ඒ මැවුම්කරුවාට දන්නවා මිනිස්සාව හසුරුව යුත්තේ කොහොමද කියලා. යම්කිසි යන්ත්‍රයක් හඳුන්වා දෙන කෙනෙක් ඒ පිළිබඳව සටහනකුත් අපිට දෙනවා කොහොමද ඒ යන්ත්‍රය හසුරවන්න ඕන කියලා. අපි හිතන විදිහට හසුරවන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා ඉන්න දීන ඉන්දල්ලාහිල් ඉස්ලාම්. මවුම් කරුවා ළඟ, අල්ලා ළඟ පිළිගත් ධර්මය ඉස්ලාම් කියලා කියනවා. දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් එනක් කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ ඉතින් මට මම කාගේවත් බ්‍රේන් වොෂ් කරන්න ආවේ නෑ. සමා වෙන්න ඕන. දැන් මම මේකට පිළිතුරු දෙන්නේ. එහෙම අල් කුරානයේ සඳහන් වෙලා තිබෙනවා. එතකොට අල්ලා සෑම පවක්ම සමා කරනවා, සමාව ඇයිද? නමුත් නැවත නැවත කරන්න බෑ. පව් කියලා දන දන නැවත නැවත කරන්න බෑ. යම්කිසි අමතක වීමකින් නැත්නම් පාලනය කරගන්නම බැරි අවස්ථාවක් ෂයිතන්. ෂයිතන් කියන්නේ අපෝ නොමග යන පුද්ගලෙක්. ඔහුට හැම හැකියාවක්ම ලබා දීලා තියෙනවා. හැම හැකියාවක්ම ඔහුට ලබා දීලා තියෙන මිනිසා නොමග යවන්න. අන්න ඔහුගෙන් බේරලා තමයි ඍජු මාර්ගයේ ගමන් කළ යුත්තේ. එතකොට තමයි ස්වර්ගය ලැබෙන්නේ. නේද? කොතන හරි යම්කිසි තරංගකාරීත්වයක් නැත්නම් කොහොමද ජයග්‍රාහී පුද්ගලෙක් කියලා කියන්නේ? ඒ හින්දා අපිව නොමග යවන්නත් කෙනෙක් ඉන්නවා.
අන්න ඒ ශෛතාන්ගෙන් මිදෙන්න ඕන. ඒ ශෛතාන්ගේ ලේ අපේ ලේත් සමඟ මිශ්‍ර වෙලා තියෙනවා. ඒකට සෑහෙන සිද්ධීම් තියෙනවා. ඒ නිසා නිතරම ඔහුගෙන් බේරලා යන්න ඕන. ඒ හින්දා ඔහු නිතරම පොළඹවන්නේ හරාම් වූ දේවල් වලට, තහනම් වූ දේවල් වලට. එතකොට අල්ලා හැම පවක්ම සමා කරනවා ඔහුට සමචිරීමේ, ආදේශ කිරීමේ, ඔහු හැර වෙන කිසිවෙක්ව නැමදීමේ පව හැර. ඒක සමා කරන්නෙම නැහැ. ඔහු නිරන්තරයෙන්ම අපායේ සිටිය යුතුයි කියන එක ඉස්ලාම් සඳහන් කළා. ඒ හින්දා අපි සියලු දෙනාම අපාගත වුවන්ද කියලා ඕගොල්ලෝ අහන්න පුළුවන්? එහෙම නෙවෙයි. අවස්ථාව තියෙනවා සියලු දෙනාට. ඉස්ලාම් කාටවත් බල කරන්නේ නැහැ. ඔබ ඉස්ලාම් වෙන්න කියලා කියන්නේත් නැහැ. ඔබලා සත්‍ය සොයන්න කියලා තමයි කියන්නේ. අන්න ඒ සත්‍ය සොයුවොත් අපිට වටහා ගන්න පුළුවන් කෝකද සත්‍ය කියලා. ඒ නිසා ඉස්ලාම් ඕනෑම කෙනෙකුට ඕනෑම ධර්මයක් ඇදහිීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. නමුත් ඉස්ලාම් කෙනෙක් සමග විවාහ වෙනවා නම් අනිවාර්යයෙන්ම එයත් මුස්ලිම් විය යුතුමයි. හේතුව අල් පරාණයේ මේක සඳහන් කරලා තිබෙනවා. ඒකට ලොකු සිද්ධියකුත් තියෙනවා. මම ඉතමත් කෙටියෙන් කියන්නම්. අනාකා කියලා ලස්සන කාන්තාවක් හිටියා. ඒ කියන්නේ අඥාන යුගයේ ඉස්ලාම් වැළඳ ගන්නට ප්‍රථමයෙන් එෆයාකක් තිබුණා මිර්සද් කියලා පුද්ගලයෙකුට. එතකොට එයා ඉස්ලාමයේ වැළඳගත්තා ඒ මිර්සද්. ඊට මේ දවසක් මිර්සද් ගියා මක්කාව ඉඳලා මදීනා පුරවරට. යනකොට අඳුර වෙලා ගිහින් තිබුණ අවස්ථාවක් වහම එයා යම් කිසි තැනක විඩානි වල යමු කියලා ඉන්නකොට අර අනාකා කතා කරනවා, යා මිර්සද් අලා තඛ්ලු බිනා, මිර්සද් ඔබ මාත් එක්ක මොහොතක් තනි වෙන්නේ නැද්ද කියලා. එතකොට බැලුවා ඔය පරණ කැච් එක. දැන් කීවා වයිහක් කද හාල බයිනි ඔබයින කියල ඉස්ලාම්. ඔබ පොළඹවන ක්‍රියාව ඉතාමත් භයානකයි. ඔබටයි මටයි අතරේ ඉස්ලාම් තිරයක් දාලා තියෙන කියලා. එතකොට මෙයා වහාම ආවා නබිතුමා වෙත, මොහම්මද් සලසලම් තුමාණන් වෙත ඇවිල්ලා මේ පිළිබඳව මේ අනාකා සමඟ විවාහ වෙන්න. අනාකා දෙවෙනි සජෙෂන් එක ගෙනාවා, එහෙනම් මාත් එක්ක තනි වෙන්න බැරි නම් ඔබ මාව විවාහ කරගන්න කියලා. එතකොට වහාම නබිතුමාගෙන් ඇහුවා, අල්ලා අල් කුරානයේ පාඩය පහල කළා. අල් කුරානයේ මොහම්මද් සලසලම් තුමාණන් මගෙන් ලියුණු එකක් නෙවෙයි, ගැබ්‍රියෙල් මගෙන් පහල කරනු ලැබුවා ඒන්ජල්ස්. ඒක කියනවා ලාතන් කුහුල් මුෂ්රිකාති හත්තා යොමින්න වල අමතුන් මුමිනතුන් ඛෛරුම් මින් මුෂ්රිකතින් වල වාජබ. ඔබ කිසිම ඉස්ලාම් නොවන කාන්තාවක් හෝ පිරිමියෙක් සමග විවාහ වෙන්න එපා. වහල් කාන්තාවක් ඇයට පරලෝක පිළිබඳ විශ්වාසය තිබෙනවා. ඈ අර ඔබ කියන ලස්සන ඒ ලස්සන ඔබව පුදුමයට පත් කළත් ඈට වඩා මෑ අගනේ කියලා කිව්වා. ඉතින් හේතුන් ගොඩක් තිබෙනවා. ඒ හින්දා කිසිම කෙනෙකුට එහෙම කරන්න බෑ. අනිවාර්යෙන් එයා ඉස්ලාමයේ වැළඳගත යුතුයි. අධ්‍යාපන ලබා ගැනීම සඳහා ඕනෑම පාසලකට ඇතුළත් විය හැකිද? මහමායා, හිලෝඩ්, ගෞතමි, හර්මාදේනි ලැඳුම් වෙනස් වන ඒවාට. දැන් මේකයි සාමාන්‍ය අද තරඟකාරීත්වයක් තිබෙන්නේ. සමහර අය ඉන්නවා නියම විදිහට ධර්මයේ පිළිපදින කට්ටිය. ඒගොල්ලෝ ඇත්තෙම මෙවන් පාසල් වලට මේ වගේ ඇඳුම් ඇඳගෙන ළමයි යනවට කැමති නැහැ. ඒගොල්ලොන්ට කැමති පාසල් වල කොහොමද සමාජයේ ළමයා ආරක්ෂා කරන්න ඕනේ? එවන් පාසල් වලට තමයි යවලා තිබෙන්නේ. නමුත් ඇත්තෙන්ම ඒ ඇඳුම පිළිබඳව ගොඩාක්ම සැලකිලිමත් විය යුතුමයි. ඒ හින්දා දැන් සමන් මේ පිළිබඳව ඇක්ට් කතා කරනවා නම් ඕනෑම කෙනෙකුට තමාගේ ඇඳුමින් සැකසිලා පාසල් යන්න පුළුවන්. තමාගේ ඇඳුමින් සැරසිලා පාසල් යන්න පුළුවන්. නමුත් මේවා පාසල් විසින් වෙනස් කරලා කවලා තියෙන දේවල්. එක් මිනිසෙකුට කාන්තාවන් කිහිප දෙනෙකු හා විවාහ විය හැක්කේ දුරාචාරය වැළැක්වීමට නම් කාන්තාවකට එක් පුරුෂයෙක් පමණක් විවාහ කරගත හැකිවන්නේ ඇයිදයි පැහැදිලි කිරීමෙන්. ඔව්, හොඳ ප්‍රශ්නයක් ඒ නේද? මේ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් මේ ළඟදිත් ලැබුණා. ඒ කියන්නේ ඇයි එහෙම බැරි? සාමාන්‍යයෙන් පිරිමියෙක් කාන්තාවක් සමඟ සංසර්ගයේ යෙදුනොත් අර ඔසප් චක්‍ර තුනක් නිම වෙන තාක්කල්, මාස 3ක කාලයක් ඉවර වෙන තාක්කල් අර සංසර්ගයේ යෙදුන පුද්ගලයාගේ ශුක්‍රාණු වල යම්කිසි රේඛාවන් ඇගේ ඒ ගර්භාෂය හා ඒ අවට ප්‍රදේශවල රැඳෙනවා කියන එක මේ ළඟකදී ડોක්ටර් මට අමතකයි එයා සොයාගෙන තිබුණා. එතකොට ඉස්ලාම් කියලා තිබෙනවා දික්කසාද වුණොත් දම් පිරිමිකුගෙන් ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වුණොත් ඔසප් චක්‍ර තුනක් ඉවර වෙන තාක්කල් ඉද්දා කියන ඒ අනුෂ්ඨානය කළ යුතුයි. ඒ කියන්නේ පිරිමින්ගෙන් වෙන් වෙලා සම්පූර්ණයෙන්ම ඔසප් චක්‍ර තුනක් නිම වෙන තාක්කල් ඈ නිවස තුල සිටිය යුතුයි. ඊට පස්සේ තමයි ඇයට දෙවෙනි විවාහයක් ඕනනම් කරගන්න පුළුවන් වෙන්නේ. හේතුව මේ පිළිබඳව සොයලා බලද්දී අර ડોක්ටර්ට හම්බුණා. ඒක මගේ වට්සපෙකිනුත් තිබුණා. ඒකේ සියලුම සාධක එතකොට ඒකෙන් මිදිය හැක්කේ එතකොට තමයි. නැත්නම් මොනවද වෙන්නේ කිව්වොත් සමහර විට මාස 4ක් අවුරුදු 4ක් කාලයකට පස්සේ වුණත් අර පළමු පුරුෂයාත් සමග ගැග්ගැනීමක් සිදු වෙන්න පුළුවන්. එහෙම සිදු වෙලා තිබෙනවා පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා. එවන් තත්වයක් උදා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි ඔසප් චක්‍ර තුනක් වෙනකම්ම බලාපොරොත්තු වෙහිඳ ඊට පස්සේ විවාහ වෙන්න කියලා තියෙනවා. එතකොට අර ડોක්ටර් තමගේ වයිෆ්ව එයා පරීක්ෂණ ලක් කරලා තිබෙනවා. බලද්දී පිරිමින් කිහිප දෙනෙකුගේ ඒ සලකුණු එයා තුල තිබිලා තියෙනවා. ඒ නිසා එයා ඉස්ලාමය වැළඳගත්තා. ඉස්ලාමීය අල් කුර්ආනය මේ පිළිබඳව ඇයි කිව්වේ කියලා පරීක්ෂණ යොදලා පරීක්ෂණ වලින් එතුමානන් වටහාගෙන ඉස්ලාමය වැළඳගත්තා. ඒ විද්‍යාඥයෙක් කල්ලා විද්‍යාව පිළිබඳව. අනිත් එක මෙතන ප්‍රශ්නයට පිළිතුර නබිතුමාණන් කීවා කිසිම කෙනෙක් තවත් කෙනෙකුගේ ගහකට වතුර දාන්න එපා කියලා. ඒ කියන්නේ කාගේ දරුවාද කියලා සමහර විට හඳුනා ගන්න බැරි වෙයි. ඒකට උදාහරණයක් කියනවා මේ වීදුරුවට කිරි පොඩ්ඩක් දැම්මා. එක්කෙනෙක් ඇවිල්ලා කවුද ගෑනු කෙනෙක්. තවත් කෙනෙක් ඇවිල්ලා දැම්මා. තවත් කෙනෙක් දැම්මා. මෙහෙම කාන්තාවන් හතර දෙනෙක් දැම්මා. ඊට පස්සේ ලොකු විද්වතෙක් හිටියා අබු හනිෆා කියලා. මේ ප්‍රශ්නේම තමයි අහුවේ යාගෙනුත්. පිරිමින්ට හතරක් නම් අයි ගෑනුන්ට. දැන් කිව්වා දැන් ඔබලාගේ කිරි දැම්මනේ. තම තමාගේ කිරි වෙන් වෙන්ව ගන්න කියලා කිව්වා. පුළුවන්ද ගන්න? ගන්න පුළුවන්ද? බෑ. එතකොට විද්‍යාව අනුව කොතෙක් දුරට දිනු වෙලා තිබුණත් සමහර දේවල් පරීක්ෂණාත්මක හඳුනා ගන්න පුළුවන් වෙලා තිබුණත් වැරදෙන අවස්ථා තියෙනවා. එතකොට කාගේ දරුවාද කාගේද කියන එක වටහා ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි කාන්තාවන්ට හතර දිනක් එක විවාහන්න බෑ. ඒත් එක්කම කාන්තාවගේ ශරීර ලක්ෂණයන් කියන එකත් පිරිමින්ට වඩා ගොඩක් වෙනස්. ඈ මවක් වශයෙන්, දියණියක් වශයෙන්, ඒ වගේම අම්මා කෙනෙක් වශයෙන් ඇයට ස්ටේජස් හතරක් තිබෙනවා. ඒ හින්දා ඒව ආරක්ෂා වෙන්න තමයි ඕගලන්ට පිරිමින් හතරක් එපා කියලා කියන්නේ. සමාගමික නායකතුමන්ලාට ඔබතුමා වගේ මස් මාංශ ආහාරයට ගන්න පුළුවන්ද? පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. පුළුවන්. කැමැතිනම් ගන්න පුළුවන්. පුළුවන් තරම් මස් මාංශ වලින් ආරක්ෂාලා ඉන්නවා නම් ගොඩක් හොඳයි. කතෝලික හා ඉස්ලාම් ආගම් අතර කිසම් සම්බන්ධයක් තිබේද පැහැදිලි කරන්න. ඇත්තෙන්ම මේක ඉතාමත් පුළුල් එකක්. කැතලික්, ඔර්තඩොක්සි, අනිත් මොනවද? අර බ්‍රිටන් වල තියෙන්නේ හැයි මේ වගේ මෙතඩිස්ට් ගොඩක් දේවල් තියෙනවා නේද? ප්‍රෙස්බිටේරියන්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් අතර සම්බන්ධතාවක් තියෙනවා. නමුත් කතෝලික හා ඉස්ලාම් අතර සම්බන්ධතාවයක් නැහැ. කතෝලිකයන් කියන්නේ ඊසා, යේසුස් අලෙහි සලාම් තුමානන් අල්ලාගේ පුතා කියලා. මේරිගේ කුස තුළ ජනිත කරපු නිසා. ඒගොල්ලෝ ට්‍රිනිටි, ත්‍රිත්වවාදය. ඒ කියන්නේ අල්ලා, කුමාරයා සහ මෞතිමේ වෙන්නත්.
මේ අනුව ඒගොල්ලෝ වන්දනා කරනවා. නමුත් අල්ලා කියන්නේ ඉන්න මසල ඊසා ඉන්දල්ලාහි කමසලි ආදම්. ඊසාගේ උදාහරණය මා ළඟ ආදම්ගේ වගේ. ආදම්ව කිසිම ගැහණියක් නැතුව මම නිර්මාණය කළා. ඒ වගේම ඊසාව කිසිම පිරිමියෙක් නැතුව නිර්මාණය කළා. නිර්මාණය කිරීමේදී ඔහු ශක්තිය ඇත්තා. ඒ නිසා අල්ලා කවර දාකවත් කිසියෙකුට පියෙකුත් නෙවෙයි, කිසියෙකුට දරුවෙකුත් නෙවෙයි. එතකොට මේ කතෝලිකයන් කියනවා ඒ අල්ලාගේ කුමාරයා කියලා. මවුන්කරුවාගේ කුමාරයා කියලා. තවත් කියනවා නෑ, මිනිසුන්ගේ පව් සමාකිරීම වෙනුවෙන් එතුමානම් මිනිස්ය වෙස් දරාගෙන මවුන්කරුවා තමයි ආවේ කියලා කියනවා. මේ ලෝකයට පැමිණියේ කියලා. නමුත් ඊසා පිළිබඳව අල් කුරානයේ සඳහන් කරද්දී මා සලබූහු වමා කතලූහු වලකින් සුබ්බිහ ලහු. ඒ ඊසා අලෛහිස්සලාම් තුමානන්ව මරන්නට යුදෙව්වන් පැමිණ අවස්ථාවේදී අල්ලා වහම එතුමානන්ව ඔසවා ගත්තා. එතුමානන් තවමත් ජීවමානයි. අල් කුරානයේ මේක සඳහන් කරනවා. අනිවාර්යයෙන්ම මිනිස්සු දිනේට ප්‍රථමයෙන් එතුමානන් මේ ලෝකයට එන්නේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ගේ අනුගාමිකයෙකු විදියට. එන්නේ මුස්ලිමයෙකු විදියට. එතුමානන් ඇවිල්ලා මිනිසුන් සියලු දෙනාම ඉස්ලාමයට කැඳවුවා. ඒගොල්ලෝ පිළිගන්නේ පිළි නොගත් අයත් සමග එතුමානන් යුද්ධ කරනවා. මේක තමයි ඉස්ලාම් කියන්නේ. එතකොට එතුමානන් විවාහත් වෙනවා. ළමයිනුත් හම්බ වෙනවා. අවුරුදු 50ක් මේ ලෝකේ ජීවත් වෙනවා. ජීවත් වෙලා එතුමන් අපවත් වෙනවා. භූම දාණය කරන ලබන්නේ මදීනා පුරවරයේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානත් සමගම besides him තමයි එතුමානන්ව භූම දාණය කරන්න කියන එකත් ඉස්ලාම් කියලා දිනනවා තියෙනවා. ඒත් එකම එතුමානන්ව පුරුෂය යන ගැසුවෙත් නැහැ, මැරුවෙත් නැහැ. ඔසවා ගන්න ලැබුවා. එතන එඬේරෙක් හිටියා. ඒ එඬේරට එතුමානගේ රූපය මැවුම් කරවා ලබා දුන්නා. මැරුවෙත් පුරුෂය යන ගැසුවෙත් ඒ එඬේරාව කියන එක අල් කුරානයේ සඳහන් කරනවා. එතකොට ක්‍රිස්තියානි ධර්මයේ සමග ගොඩක් සම්බන්ධතා තියෙනවා. හේතුව ආපු ගොඩාක්ම ඒ මාර්ගෝපදේශකයන් සමාජ සංශෝධකයන් මුස්ලිම්වරු ඒ කාලයේ සිටිය මිනිසින්ව මිනිස් සමින් යුතුව ජීවත් කරන්නට අලාගේ අනසක උන්ට කියා දෙන්නට ආවි. කාන්තාවට මුස්ලිම් පල්ලියට යන්නට අවසර නැතිද? ඇයි? කරුණාකර පහදා දෙන්න. කාන්තා නිදහස කොයි වගේද? ඔව්, කාන්තාවන් නබිතුමාන්ගේ කාලයේ පල්ලියට ගියා. පසුව ආපු පාලකයන් තමයි මේක තහනම් කළේ. හේතුව මොකද්ද කිව්වොත් නොයෙකුත් අර්බුද ඇති වෙන්න පටන් ගත්තා. ගැහණු හා පිරිමි නිතරම ගැවසෙන තැන්වලදී ෂයිතන් ඉන්නවා. ඔහු අනවශ්‍ය දේවල් වලට පටලනවා. ඒ කියන්නේ දෙන්නටම දෙන්න ගොඩක් අවශ්‍යයි. ඒ නිසා ෂයිතන් නැති තැනක නෑ. නබිතුමාණන් කිව්වා කිසිම කාන්තාවක් කිසිම පිරිමියෙක් සමග තනිව ඉන්න එපා කියලා කිව්වා. ලේනේ නෑයන් නැති කිසිම අන්‍ය කාන්තාවක් සමග කිසිම පිරිමියෙක් තනිව ඉන්න එපා. තුන්වැන්නා ෂයිතන් ඉන්නවා කියලා කිව්වා. ඒතකොට අද පල්ලි වලට යද්දී ගෑනු පාරේ බැහැලා යන්න ඕන එන්න ඕන. පාරේ නොයෙකුත් අර්බුදතා තියෙනවා. ඒ නිසා ආරක්ෂා කළ යුතු වස්තුවක් තමයි කාන්තාව. ඒ හින්දා ඒගොල්ලොන ආරක්ෂා කරන්න කියලා ඉස්ලාම් කියලා තියෙනවා. හැම දෙයක්ම ඒගොල්ලොන්ට ලබා දෙන්න, ඒගොල්ලොන්ට උපයලා දෙන්න ඕනත් ඕගොල්ලම තමයි. නමුත් උගන්වන්න හොඳ විදියට සමාජයට සේවය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් කරන්න. නමුත් සීමාවෙන් ඔබට යන්න එපා කියලා තියෙනවා. කාන්තා නිදහස හැම අතින්ම ඉස්ලාමයේ ලබා දීලා තියෙනවා. ඒ හින්දා කවුරුත් කියන්න බෑ කාන්තාවන් සබ්ජුගේෂන් කරනවා කියලා. ඒගොල්ලෝ වහලා තියලා ගේ ඇතුළෙම වහලා තියලා ගෙදරටම මෙහෙකාරයක් විදියට පත් කරලා තියෙනවා කියලා කාටවත් කියන්න බෑ. කොච්චර දුරට ඉස්ලාම් කතා කරනවද කියලා කිව්වොත් කිසිම බිරිඳකට තමගේ ස්වාමි පුරුෂයාට උයලා දෙන්න ඕනේ, ඇඳුම් හොදලා දෙන්න ඕනේ කියන කොන්දේසියක් නැහැ ඉස්ලාම්. එයාව විවාහ කරගන්නේ කෝකටද? දුරාචාරයේ යන්නේ නැතුව එයාව ආරක්ෂා කරලා එයාට ඍජු මාර්ගය පෙන්නලා එයයි පෞල් සමාජයත් සමග ස්වර්ගයට යන්න තමයි. ඒ නිසා හැම අයිතිවාසිකමක්ම ලබා දීලා තියෙන්නේ. අයිතිවාසිකම් සුරකින්න තමයි ඒ නීති රීති පනවලා තියෙන්නේ. එතකොට සෑම මුස්ලිම් කාන්තාවක්ම ඒවා ඉතසිතින්ම පිළිගන්නවා. සමහර අය තමයි ඒවා පිළිකුල් කරන්නේ. ඒ හින්දා 90%ක්ම පිළිගන්න කාන්තාවන් තමයි ඉන්නේ. ඒගොල්ලොත් එක්ක ඔබලා කතා කරොත් කියයි නෑ අපිට මේ ජීවිතය තමයි හොඳ කියලා. ඉස්ලාම් ධර්මයේ බෞද්ධ දර්ශනය ක්‍රිස්තියානි දහම් පිළිබඳව සඳහන් වන්නේද? ඔව්. සඳහන් වෙනවා. බුදුහාමුදුරුවන් පිළිබඳව අල් කුරානයේ දුල් කිෆ්ලි කියලා සඳහන් කරලා තිබෙනවා. කපිලවස්තු කියන තේරුමනුව තැන් දෙනක දෙකක සඳහන් වෙලා තිබෙනවා. එතුමානනුත් නබිවරයෙක් කියලා මුහම්මද් නබිතුමාණන්ගේ දේශනාවල සඳහන් වෙලා නැහැ. නමුත් ඉතිහාසයේ හුමායුන් කැබීර් කියලා ඔබලා දන්නවා, හුමායුන් ෆෝට් එකකුත් තියෙනවා ඩිල්ලිවල ඉන්දියාවේ. අනේ ෆෝට් එකේ නිර්මාතෘ තමයි. එයත් සඳහන් කරලා තිබෙනවා මේ දුල් කිෆ්ලි බුදුහාමුදුරන් නබිවරයෙක් කියලා. නමුත් නියම සාධක නැහැ. මේ වගේ යම් කිසි සාධක තමයි තිබෙන්නේ. එතකොට නබි බුදුහාමුදුරන් දේශනා කරලා තිබෙනවා මට පස්සේ බුදුවරුන් පැමිණෙනවා කියලා. ඒ අනුව ගෞතම බුද්ධ රජාණන් වහන්සේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙනවා කියන එක ඉස්ලාම් වල සඳහන් වෙලා තියෙනවා. අනිත්ක හලාල් යන්නේ අර්ථය කුමක්ද? හලාල් කියන්නේ කැපවුන දේවල්, තහනම් නොකළ දේවල්. ඉතින් වග කරුණක් පැහැදිලි කළ හැකිද? ඔව්, ගොඩක් තියෙනවා ඒකට උදාහරණ. ඇත්තෙන්ම ගැහණෙකුයි පිරිමියෙකුයි වැරදි විදිහට හැසිරෙනවා නම් ඒක හලාල් නෙවෙයි. විවාහ බන්ධනයක් ගොඩනගාගෙන සියලු දිනාගේම ආශිර්වාද මැද ජීවිතයක් ගත කරලා තමගේ ආශාවන් පුරවා ගන්නවා නම්, සංසිඳව ගන්නවා නම් ඒක හලා. ඒ වගේ හැම දෙයක්ම තියෙනවා. සීමාවෙන් පිට ගියොත් හරාම්, සීමාව තුළ නීති රීති අනුව කටයුතු කළොත් හලාල්. තවත් කෙනෙකුගේ කිසිවක් උදුරා ගන්න බෑ අපිට, ඒගොල්ලන්ගේ අනුමැතිය නැතිව ලබා ගන්න බෑ. එහෙම කෙනෙකුගේ පෑනක් පවා අනුමැතිය නැතිව ලබා ගත්තොත් විනිශ්චය දිනයේදී ඒ පිළිබඳව ප්‍රශ්න කරනු ලැබෙනවා. හේතුව අද ඒක සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් විනිශ්චය දිනයේදී ඔහු කියාවි නිර්මාතෘවරයා ඉදිරියේ, මට මෙවන් අපරාධයක් කළා, අද දින මට ස්වර්ගයට යන්න පින් මදි, මට මොහුගෙන් මගේ අයිතිවාසිකම ලබා දෙන්න කියලා. අන්න ඒ වෙලාවට තමයි ඉල්ලන්නේ. එතකොට මේ පුද්ගලයාගෙන් පින් ලබා දීලා මෙයාව ස්වර්ගස්ත කරනු ලබાવી, එයා ගාව පින් නැත්නම් මෙයාගේ පව් මෙයාට ලබා දීලා එයාව අපාගත කරලා එයාව ස්වර්ගස්ත කරනු ලබනවා. කොච්චර දුරට කියලා තියනවද කිව්වොත්, සතුන් සතුන්ට කිසිම නීතියක් නැහැ. නමුත් අං තිබෙන සතෙක්, අං නැති සතෙකුට යම් කිසි ඩැමේජ් එකක් කරොත් විනිශ්චය දිනයේදී මැවුම් කරුවා ඒ අං නැති සත්‍යයට අං ලබා දීලා තමාගේ පළියට පළිය ගන්න කියලා. ගත්තට පස්සේ කුණු තුරාබා ඔබලා සියලු දෙනාම පස්වලටම යටත් වෙලා යන්න කියලා කියයි. එතනින් ඔවුන්ගේ ජීවිතය හමාරයි. නමුත් මිනිසාගේ ජීවිතය ඊට පස්සෙත් ස්වර්ගය නම් නිරතුරුවම ස්වර්ගය. කවුරු හරි අපායට මුස්ලිම්වරෙක් ගියොත් ඒ පව්වලට දඬුවම් විඳලා පිරිසුදු කරායින් පස්සේ නැවත ස්වර්ගයට යවන්න ලබනවා. කවුද එහෙම නැත්තේ? ඔවුන් නිරන්තරයෙන්ම අපාගත වෙන්න සිදු වෙනවා කියන එකත් ඉස්ලාමයේ සඳහන් කරනවා. දැන් ගොඩක් හිතර දෙයක් වෙන්න පුළුවන් මේවා අහලා නේද? සමහර ඒවා අටහ ගන්නත් අමාරුයි. එතකොට මේකේ සත්‍යතාවයක් මරණින් මතු ජීවිතයේදී අනිවාර්යෙන් අපිට දකින්න පුළුවන්. දැන් ඇති කියලා හිතන ඇතිනේ ප්‍රශ්න. තව තියෙනවද? ඔයගලන්ට තර්ක කරන්නත් පුළුවන්. හැබැයි නියම විදිහට සෑම මුස්ලිම්වරයෙක්ම මක්කම යා යුත්තේයි. ඉස්ලාමයේ අනිවාර්ය වූ කරුණු පහක් තිබෙනවා. එකක් කරුණු හයක් තිබෙනවා. ඊට අමතරව විශ්වාසය හා සම්බන්ධ වුණ දේවල්. විශ්වාසය හා සම්බන්ධ වුණ දේවල් තමයි අල්ලාහ්ගේ ඒකියත්වයේ විශ්වාස කරන්න ඕනේ. ඔහු එක්කෙනයි. ඉපදුනේත් නැ, උපදුන් ලබන්නේත් නැ, මැරුණේත් නැ, සමදාම ජීවමානයි. කිසිම දුකක්, කනගාටුවක්, අවශ්‍යතාවයක් කිසි දෙයක් ඇතිවන්නේ නැහැ. ඔහු ඒකයි. අනිත් එක ඒන්ජල්ස්වරු ඉන්නවා. ඔවුන්ව විශ්වාස කරන්න ඕනේ. මලායිකාවරු කියලා කියන්නේ ඔවුන් තමයි පණිවිඩ රැගෙන එන්නේ මේ ලෝකේ කඳුවලට සෑම මිනිසෙකුටම. අපිව ආරක්ෂා කරන්න ඒන්ජල්ස්ා 6 දෙනෙක් ඉන්නවා, 10 දෙනෙක් ඉන්නවා කියලා කියනවා. අපේ කන්වලට අර මේ කොහෙවත් මොනවත් සතුන් යන්නේ නැතුව පවා ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. ඒ වලින් ගොඩක් ආරක්ෂා වෙන ගාතාවන් පවා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් කියා දීලා තිබෙනවා. ඒ වගේ ඒන්ජල්ස්වරු අසංඛ්‍යාතයි. ගණන් කරන්න බැරි තරම් ඔවුන්ට ඕනම රූපයක් ගන්න පුළුවන්. නමුත් බල්ලෝ, ඌරන්, පූසොන් වගේ රූප ගන්න බෑ. ඒ හැර හොඳ රූප ඔවුන්ට ගන්න පුළුවන්. අනිත් එක ආගම් හතරක් පහල කරලා තිබෙනවා. ඒ ආගම් හතර පිළිබඳව විශ්වාස කරන්න ඕන. ඒ පිළිබඳව මම කිව්වා. නමුත් අල් කුරානයේ අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. අමන්ත් බිලායි මලකද වරුසුලි. අනිත් එක මම 124,000 පිළිබඳව ශාස්ත්‍රු වහන්සේලා ඔවුන්ට ශාස්ත්‍රුන් වක්තෘ කියලා තේරුම් කරන්න බෑ. ඒ ඩෙෆිනිෂන් එක වැරදි. නමුත් කියන්න වචනයක් නැති හින්දා තමයි කියන්නේ. ඒගොල්ලෝ, ඒ කියන්නේ ඒගොල්ලෝ පව් වලින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වුණ පුද්ගලයන්. ඒගොල්ලෝ පව් කරන්නේ නැහැ. ඒ වක්තෘ වහන්සේලා. ඒගොල්ලෝ පිළිබඳව විශ්වාස කරන්න ඕනේ. අනිත් එක තමයි විනිශ්චය දිනය පිළිබඳව විශ්වාස කරන්න ඕනේ. මේ ලෝකයේ සිදුවන සෑම දෙයක්ම හොඳ හෝ වේවා නරක හෝ වේවා අල්ලාහගේ පෙර නියමය අනුව තමයි සිදුවෙන්නේ කියන එක විශ්වාස කරනවා. මේ විශ්වාසය තියෙන පුද්ගලෙක් තමයි මුස්ලිම් කෙනෙක් විය යුත්තේ. මුස්ලිම් වුණාට පස්සේ කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහෙන් එකක් තමයි මක්කම යන එක. එයින් පළවෙනි එක තමයි අල්ලාහගේ ඒකියත්වය පිළිගන්නවත් එක්කම ඒක දිවෙන් උසුරන්න ඕනේ. ඒ උසුරන වැකිය තමයි ලා ඉලාහ ඉල්ලල්ලා මුහම්මද රසූලුල්ලා. නැමෙදීමට සුදුසු අල්ලාහ හැර වෙන කිසිවෙක් නැහැ. මුහම්මද් සලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ අල්ලාහගේ ජත්තා සහ දූතයයයි මම සාක්ෂි දරමි කියන එක. ඒක අපේ දිවෙන් උසුරන්න. දෙවෙනි එක තමයි පංචකාල සලාතේ ඉටු කරන්න ඕනේ. සලාතේ පිළිබඳවත් මම කීවා. අනිත් එක තුන්වෙනි එක දුගී බද්ද. ඒකට zakat කියලා කියනවා. සෑම මුස්ලිම් ධනවතෙක්ම අවුරුද්දක් සැපිරෙන්න ලක්ෂ 6 මාරක, ඒ කියන්නේ පවුන් 10ක මුදල් හෝ පවුන් 10ක් තමා සතුව තිබුණා නම් ඒකෙන් 250 ගානේ දුගී බද්ද ලබා දිය යුතුමයි හැම පුද්ගලෙක්ම. ඒ නිසා ඒ සමාජය අතර තිබුණ ඇති නැති පරතරය නැති කරන්නම ඕනේ. මේක ලබා නොදුන් පුද්ගලයා ඇත්තෙන්ම දඬුවම් විඳින්න සිදු වෙනවා. ඒකට සෑහෙන කොරන් පාඨයන් පවා තිබෙනවා. අනිත් එක තමයි සෞම් කියන උපවාසයේ යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ අවුරුද්දක් පුරාම අපේ මැෂින් එක ක්‍රියා කරගෙන නේ තියෙන්නේ. ඒ හින්දා ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා නිරාහාරව ඉන්න ඕනේ. උදේ පාන්දර 4 ඉඳලා හැන්දෑව 6 වෙනකම් මාසයක කාලයක් ඒ උපවාසයෙන් ඉන්නලා තමගේ ඉන්ද්‍රයන් සියල්ලම දමනය කරගෙන හොඳ ජතිභාවයක් සංවර සීලීත්වයක් ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ හින්දා උපවාසය යන්නේ. පස්වෙනි කරන තමයි මක්කමට යන්නේ. එතකොට මේ මක්කම ඉබ්‍රාහීම්, ඒබ්‍රහම් ගැන අපි කිව්වා. එතුමාණන් තමයි අර නෝවා කියන නබිතුමාණන්ගේ ජලජල්මෙන් පසුව සම්පූර්ණ මේ ස්ථානය වැහිලා තිබුණා. ඒක නැවත නිර්මාණය කළේ. ඒ කාබාව කියන පෙට්ටියක එකක් තියෙනවනේ කාබාව. අනේ ඒක නිර්මාණය කළේ. ඒක පළමුව නිර්මාණය කළේ මැවුම් කරුවා. ඉන් අවල බයිතින් උලියලින් නාසි ලල්ලදි බිබක්කත මුබාරකා කියලා අල් කුරානයේ සඳහන් කරනවා. මේ ලෝකයේ පළමුව නිර්මාණය කළ නිවස තමයි කාබා දේවස්ථානය. පළමුව නිර්මාණය කළ නිවස පොළව ඇතිරුණු ලැබුවෙත් අහසයි පොළොයි දෙකම එකටනේ තිබෙන්නේ. බිග් බැන් තියරි පිළිබඳ අපි දන්නවනේ. ඒකත් අල් කුරායන සඳහන් කරනවා. කානතා රතකන් ෆෆතකනාහුම දෙකම එකට තිබුණේ අපි තමයි ඒවා උපරලා හැරියේ කියලා. මම තමයි උපරලා හැරියේ කියලා අල්ලාහ් සඳහන් කරනවා අල් කුරානයේ. ඒතකොට අවුරුදු 1430 ගණන් වලට ප්‍රථමයෙන් මේ අල් කුරානයේ පහළුණේ. ඒකේ විදියට මම කියන්න තියෙන්නේ ඒ වෙලාවේ පහළුණ එකක් තමයි. වෙනස් වෙන ලෝකයට වෙනස් වෙන්නේ නැහැ කවදාකවත් අල් කුරානයේ. හරි. එතකොට එතන ඉඳලා තමයි පොළව අතුරු ලැබුවේ. අද අපි ග්‍රීච් රේඛාව පිළිබඳ අධ්‍යයනය කරනවා. නමුත් පොළවේ මධ්‍යස්ථ ස්ථානය මක්කම තමයි. නියම විදියට පරීක්ෂණ පැවැත්වුවොත් ඇත්තෙන්ම අපිට ඒකත් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ලොකු කැපවීමක් කරා මේ ඉබ්‍රාහීම්. ඒ කැපවීම මත තමයි අල්ලාහගේ මිත්‍රත්වය ඔහුට ලැබුණේ. මම කියවනේ ඛලීල් කියලා. ඒ අල්ලාහට ජතිභාවය දැක්වීමලා එතුමාණන් සෑම අවිරින් මොනවද ඔහු නියෝගි කරන්නේ? ඒ හැම දෙයක්ම තමයි ජීවිතයට ගෙන ගත්තා. එතුමාණන්ගේ පෞල් සමාජය යම් කිසි කැපවීම් කළා. ඒ කැපවීම් පිළිබඳ සෑහෙන දේවල් තිබෙනවා. ඒන් එකක් කියන්නම් අල්ලාහගේ ධර්මය පතුරවන්න, ඒ කියන්නේ මැවුම් කරුවාගේ ඉස්ලාමයේ පතුරවන්න ඒබ්‍රහම්ට කීවා ඔබගේ දරුවා සහ බිරිඳ කිසිම පැලෑටියක්වත් රෝපණය වෙන්නට සුදුසු නැති ඒ පොළවේ තනි කරලා එන්න කියලා. ඒ වැලි කතරේ තනි කරලා එන්න කියලා. තනි කරලා ගියේ අන්න ඒ කාබා දේවස්ථානයේ තියෙන තැන. එතකොට එතුමාණන් කිව්වා යා අල්ලා ඉන්ද බයිතකල් මුහරම් නුඹගේ උතුම් දේවස්ථානය ගාව නිවස ගාව මම මගේ බිරිඳයි පුතා ඉස්මායිල් වයි තියලා ඇවිල්ලා තින්නේ මගේ බිරිඳ හාජර් පුතා ඉස්මායිල් දෙනව මම තියලා ඇවිල්ලා තින්නේ නුඹ ආරක්ෂා කරන්න ඕනෑ කියලා එතකොට අර දීලා ගිය කෑම සහ වතුර ඉවර වුණා ළමයාට වතුර නැතුව තිබුණා දැන් මේ මෞතුමිය හාජර් කඳු ගැට දෙකක් අතරේ කොහේ හරි තවලමක්වත් එනවාද වතුරට ලබා ගන්න පුළුවන්ද කියලා දුවන්න පටන් ගත්තා හත්සරයක් දිව්වා සාමාන්‍යයෙන් කිලෝමීටර් එකක් පමණ දුර හත්සරයක් දිව්වා එතකොට අන්තිම සැරේ දුවලා ඇවිල්ලා බලද්දී හත්සරයක් ළමයා ගාවට දුවනවා ඊට පස්සේ අර කඳු දෙක අතරේ දුවනවා ළමයා ඇවිල්ලා බලනවා මේ විදිහට හත්වෙනි සැරේ ළඟට එද්දී අර දරුවා කකුල් ගහපු තැන ප්‍රතිහාරයක් අල්ලා නිමවලා දුන්නා වතුර එන පටන් ගත්තා වහාම හාජර්තුමිය ජම්ජම් ඒක ග්‍රීක භාෂා ජම්ජම් කියන්නේ ග්‍රීක භාෂාව නවතින්න නවතින්න කියලා කිව්වා වහාම ඒ වතුර නැවතුණා අන්න ඒ වතුර තමයි අද මක්කම ගිහිල්ලා ඔක්කොලම අරගෙන ඉන්නේ ඒ වතුර හැම ලෙඩ රෝගයකටම කියෝ එකක් තියෙනවා ඒකට සුව ලබා දීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා නමුත් විශ්වාසය අනුව තමයි එකත් රැඳී තියෙන්නේ නියම විශ්වාසයෙන් යුතුව ඒක බොන්නන සැකෙන් යුතුව බිවොත් ඒවා නියම විදිහට සැකසෙන්නේ නැහැ එතකොට අන්න ඒගොල්ලෝ මේ විදිහට කැපවීම කළා ඒ කැපවීම කළ ස්ථානයට ඔබත් එන්න මට ප්‍රියතම ගැත්තෙක් වුණ ඒ පුද්ගලයාගේ ක්‍රියාකලාපයන් විනිශ්චය දෙන වෙනකන් සිදුවේ යුතුයි ඒක මම බලන්න ඕනෑ හින්දා ඒක අනිවාර්ය කරලා තියෙනවා ඒ නිසා තමයි මක්කම යන්නේ ඒ කාබා දේවස්ථානය ප්‍රදක්ෂිණා කරනෝ ඒ කරන්නේ කාබා වන්දනා කරන්න නෙවෙයි අල්ලාහ හැර වෙන කිසිවෙකුත් වන්දනා කරන්න බෑ නමුත් සෑම ඒන්ජල් වරෙක්ම ඒ පළමු නිර්මාණය කළ දේවස්ථානයේ වට කැරකිලා තිබෙනවා ඒත් ඒක කැරකෙනින් පින් ලැබෙනවා ඒත් එක්කම කරන ප්‍රාර්ථනා ඉටු වෙනවා සාමාන්‍ය ප්‍රාර්ථනා ඉටු වෙන්න අපි කොහෙද යන්නේ පන්සලට හෝ පල්ලියට යම් කිසි ස්ථානවලට යනවනේ අන්න ඒ වගේ සෑම මිනිසෙකුම ආදම් පළමු පියා පටන් සියලු දෙනාම යා යුතු තැනක් තමයි ඒක. ලෝකයේ ඉන්න සෑම පුද්ගලයෙක්ම එතෙන්ට එනවා. එකම අම්මගේ දරුවන් තාත්තගේ දරුවන් වගේ එකට ඉඳලා ඒගොල්ලෝ ඒ වන්දනාවන් ඉටු කරගන්නවා. ඉතින් ඒ කාබා කියන එක ඩිරෙක්ෂන් එකක් විතරයි. දැන් අපි සලාතියේ නෙලනකොට ඒ වෙද්ද තමයි හැරෙන්න ඕනේ. වෙන කොයි හරි හැරිලා එයා වන්දනා කළොත් ඒක ඉටු වෙන්නේ නැහැ කියන එකක් සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මක්කම යන්නේ අර ඉබ්‍රාහීම්ගේ කැපවීම මතක් කරලා පළමුව නිර්මාණය කළ ඒ නිවසේ බරකත් තිබෙනවා කියලා කියනවා. කියන්නේ අභිවෘද්ධිය ප්‍රොස්පරිටි තිබෙනවා. ඒවා ඕගොල්ලෝ එහෙට ඇවිල්ලා ලබා ගන්න ප්‍රාර්ථනාවෙන් ිටවන තැනක් නිසා තමයි ඒකට යන්නේ. ඕගොල්ලන්ගේ වෙලාව ඉවරනම් මට කියන්න. සවන් ආකාරයට ආහාර ගැනීම අනිවාර්යද? ඇයි එහෙම කන්න හේතුව? මෙතනදී එකමුතුකම සහ උස්පහත් ભેදයන් නැති කරන්න ඒ සමගිය ඇති කරන්න තමයි එහෙම කන්නේ. නමුත් අනිවාර්ය නැහැ. හේතුව නබිතුමාණන් දේශනා කරලා තියෙනවා ඉන්නල් බරකත මාල් ජමා. බරකත් කියන අභිවෘද්ධිය රැඳී තිබෙන්නේ ඔබලා සාමූහිකව කටයුතු කරද්දී. ඒ නිසා කැම කනකටත් සාමූහිකව ඉඳගෙන කන්න. කෙනෙකුට කැමති දෙයක් තිබෙනවා නම් තමාගේ පැත්තේ ඒක අරන් මැදින් තියන්න කියලා කියන ඉස්ලාම්. සියලු දෙනාම බෙදාගෙන ලස්සන්ට කන්න කියලා තියෙනවා. කෑවට පස්සේ අර ප්ලේට් එකත් හොඳට ලෙව කන්න කියලා තියෙනවා. කියන්නේ ප්ලේට් එක අරගෙන මෙහෙම ලෙව කරනවනේ. ඇඟිල්ල ලෙව කරනවා. ඒ කාලේ ඉරවලා ඇඟිලි පහම ලෙව කන්න කියලා තියෙනවා. ඒ හින්දා මෙහෙ වද්ද ගන්න එපා කියලා. හත්ලේ වද්ද ගන්න එපා. ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඇයි මේවල අර තියෙන හෝමෝන නිසා මේවල තියෙන අර යම්කිසි දිරවීමේ ඩයිජ් කරන දේවල් තිබෙනවා ඒ නිසා වහම ඩයිජ් වෙනවා මේ ඇඟිලි සූප්පු කරා ඒ වගේ විද්‍යාත්මක හේතුත් ඉස්ලාම් කියලා තියෙනවා මේවා සියල්ලම අද රිසර්ච් කරගෙන තමයි ඉන්නේ ගොඩාක්ම රිසර්ච් කරන ධර්මයක් තමයි ඉස්ලාම් හැබැයි කිසිවක් වැරදිලා නැහැ අනිත් එක ෂරියා නීතිය අල් කුරානයේ සඳහන් වන දඬුවම් ක්‍රම කුමක්ද එකක් මම පැහැදිලි කළා දුරාචාරයේ හැසිරුණු විවාහ වුණ පුද්ගලයා නම් ගල් ගහලා මැරිය යුතුයි අනිත් එක සොරකම් කළොත් පළමුව සොරකම් කළොත් වම් මත කපන්න ඕනේ ඒ කියන්නේ මෙතන වැලමිට ගන්න. ඇයි කපන්නේ? ආයෙ සොරකම් කරන්න නැතු වෙන්නේ. මේම සොරකම් කළොත් සමාජයට මොනවද වෙන්නේ? පිරිහෙනව නේද? තවත් සොරු නැති වෙනවා. ඒ නිසා රසූල්ලා කිව්වා මගේ දියණිය ෆාතිමා සොරකම් කළත්. ඒ කියන්නේ ෆාතිමා කියන්නේ සෙයිදුතු නිසා අහලිල් ජන්න. ස්වර්ගයේ කාන්තාවන්ගේ නායිකාව තමයි ඈ. කාන්තාවන් හතර දෙනෙක් පිළිබඳව කොරානයේ සඳහන් කරලා තිබෙනවා. ඒගොල්ලන්ගේ හතරවෙනියට තමයි මේ ෆාතිමාව සඳහන් කරන්නේ. පළවෙනියා තමයි ආසියා. ආසියා කියන්නේ ෆිරාවුන් පාරාව. ඒ මොසස්ගේ කාලේ හිටිය පාරාවගේ බිරිඳ. පාරාව මුස්ලිම් නොවේ, එයාගේ බිරිඳ මුස්ලිම්ව සිටියා. එයා තමයි පළමු. දෙවෙනියා ඛදීජා කියලා කාන්තාවක් හිටියා. තුන්වෙනියා මරියම් මේරි ඊසා අලෛහිස්සලාම් තුමාණන්ගේ යේසුතුමාණන්ගේ මෞතුමිය. හතරවෙනියා තමයි ෆාතිමා. එතකොට කිව්වා මේ ෆාතිමා මගේ දුව. සොරකම් කළත් මම අත කපනවා. දෙවෙනි පාර සොරකම් කළොත් දකුණු කකුල කපන්න. ඒ කියන්නේ අර විලුඹ ගාව. තුන්වෙනි පාර සොරකම් කළොත් වම් අත කපන්න ඕනේ. සෝරි, පළවෙනි පාර දකුණ අත, දෙවෙනි පාර වම් කකුල. තුන්වෙන්න වම් අත, සිව්වෙන්න දකුණු කකුල. මේ විදිහට ඊට පස්සේ ආයෙ හොරකම් කරන්න බෑනේ. මොනද? ඇදිලා ගිහිල්ලා තමයි හොරකම් කරන්න වෙන්නේ. එතකොට මේ වගේ දේවල්. තව දඬුවම් තිබෙනවා. පංචකාල සලාතේ පැහැර හැරියොත්, ඒවා නැහැ කියලා කිව්වොත් ඔහුව ඝාතනය කරන්න පුළුවන්. දුගී බද්ද දෙන්නේ නැහැ කියලා කිව්වොත් ඔහුව ඝාතනය කරන්න පුළුවන්. මේ වගේ අනිවාර්ය වූ කරුණු පහක් තියෙනවා. ඒවා වල නියැලෙන්නේ නැතුව එහෙම දෙයක් නැහැ කියලා කිව්වොත් අනිවාර්ය වූ දේවල් ඒ වෙනුවෙනුත් ඔහුව ඝාතනය කරන්න පුළුවන්. ඒත් එක්කම උපවාස කාලයේදී දහවල් කාලයේ බිරිඳ සමග සංසර්ගය දෙන්න බෑ. එහෙම යෙදුනොත් දඬුවම මොකද්ද? ඔහු දුප්පතුන්ට, ඒ කියන්නේ වහලෙක් නිදහස් කරන්න ඕන. වහලෙක්ව හැම අතින්ම ශරීර ශක්තිය ඇති වැඩ කරන්න පුළුවන් ශක්තිමත් වහලෙක්ව නිදහස් කරන්න ඕන. ඒකට ඔහුට බැරි නම්, ඒ කියන්නේ ශක්තිය නැත්නම් 60 දෙනෙකුට කෑම ලබා දෙනවා. දුප්පතුන් 60 දෙනෙකුට කෑම ලබා දෙනවා. රාත්‍රි කාලයේදී තමයි හැසිරෙන්න පුළුවන්. දහවල් කාර්ය උපවාසයේදී තියදී ඒ වගේ දේවල් වල නිරත වෙන්න බෑ. එහෙමත් බැරි නම් මාස දෙකක් එක දිගට උපවාසයේ යෙදෙන්න ඕනේ. මේ වගේ දඬුවම් නීති රීතින් බොහෝමයක් තිබෙනවා. ඒ ඇයි කිව්වොත් අර උපවාසයේ නියම සාරවත්භාවය ලබා ගැනීම උදෙසා. හයි, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අනිත් එක මුස්ලිම් කාන්තාවන්ට පල්ලියට යන්න අවස්ථාවක් නැත්තේ ඇයි? පහදා දෙන්න. ඒක දෙපැත්තෙන්ම ආවා. ඒ කියන්නේ අර්බුද වලින් වළක්වා නම් තමයි ඒගොල්ලන්ට යන්න එපා කියන්නේ. නමුත් සමහර වෙට ගැහණු පිරිමි සිළු දරම එකට රොක් වෙන, මික්ස් වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේ වෙලාවල් වලට තමාගේ සැමියා සමග ගියත්, නිතරම සැමියා සමග යන්න බැරි අවස්ථාවන් තියෙනවා. එහෙම ගියත් ඒ වගේ දේවල් වලට පැටලෙන අවස්ථාවන් තියෙන නිසා හෙදියක් ලෙස ඉස්ලාම් ආගමික අයෙකුට අවශ්‍ය අයෙකුට උපදෙස් දීමේදී සැලකිය යුතු පෝෂකතාවද, පෝෂකතාවශ්‍යත මොනවද තියෙන්නේ, කටයුතු මොනවාද? කොන්දේසි වත් ඔවුන්ගේ ආගමට අනුව ආහාර පරිභෝජනය වෙනස් වන්නේ. පෝෂකතා උපදේශ නේද? එහෙමද? ආ, කෑම පිළිබඳව දාලා තියෙනවා. ඔව්, සාමාන්‍යයෙන් අපේ ශරීරය අපි ආරක්ෂා කරගත යුතුනේ. ආයේ සෞඛ්‍ය සාමාන්‍ය ආරක්ෂා කරගත යුතුයි. ඉතින් සෞඛ්‍යයට බලපාන අහිතකර දේවල් වලින්, දේවල් කැමරට ගැනීමෙන් අනිවාර්යයෙන්ම වැළකී සිටින්න ඕනේ. ඒ හැර මේක තමයි කන්න ඕනේ කියලා විශේෂිත දෙයක් නැහැ. සාමාන්‍ය පෝෂ්‍යදායි ශරීරට අහිත නොවන දේවල් කන්න පුළුවන්. බුදුදහම හා මුස්ලිම් දහම සමග කිසියම් සම්බන්ධයක් තිබේද? මක්කම තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුවක් බව පිළිබඳව ඇත්තක්ද? ඇත්තෙන්ම මේක වැරදි මතයක්. මේක හදාගත්ත එකක්. හේතුව නබිතුමාණන්ගේ කාලේ ඒ මක්කම් දේවස්ථානයේ පිළිම 365ක් තිබුණා. පිළිම ඊට කලින් සුලෙයිමාන් අලෛහිස්සලාම් සොලමන් එතුමාණන්ගේ කාලෙත් පිළිම තිබුණා. මේ පිළිම වන්දනාව ඇති උනේ නෝවාගේ කාලේ. ආදම් පළමු මිනිසා. ඔහුගේ බිරිඳ තමයි ඒව, හව්වා කියලා අපි කියන. මේ දෙන්නා ලෝකයට ඇවිල්ලා ජීවත් වුණා, ඔවුන්ගෙන් ළමයි ඉපදුණා. නෝවා කියලා පරිච්ඡේදයක් අල් කුරානයේ තිබෙනවා. සූරතු නූහ් කියලා කියන්නේ. ඒ පරිච්ඡේදයේ මේ පිළිම වන්දනාව කොහොමද ඇති උනේ කියන එක සඳහන් වෙලා තිබෙනවා. එතකොට ආදම්ගේ සිල්වත් පුතණුවන් හිටියා, සමාජයට ගොඩාක්ම ලැජි පුද්ගලයන්. ඉතින් ඒගොල්ලෝ මිය ගියායින් පස්සේ ඒගොල්ලෝ පිළිබඳව ගොඩාක් කනගාටුවෙන් තමයි මේ සමාජයේ ජීවත් වෙන්නේ. ෂයිතාන් ආවා, "ඇයි ඔබලා එච්චර දුක් වෙන්නේ? ඒගොල්ලොන්ව මතක් කරන්න ඒගොල්ලන්ගේ ෆොටෝස් පිළිම නෙවෙයි ඒගොල්ලන්ගේ රූප තියාගන්න" කියලා කිව්වා. එතකොට ඒක බලලා ඒගොල්ලෝ ඒක වන්දනාමාන කරේ නැහැ. ඒක බලලා ගොඩාක් තෘප්තිමත් වුණා. ඊට පස්සේ ඒවත් දිරාපත් වෙලා නැවත නැවත අලුත් කරන්න බැරි හින්දා කිව්වා ඒගොල්ලන්ගේ රූප අඹා ගන්න කියලා. ඊට පස්සේ රූප අඹා ගන්න. ඒවා ඒගොල්ලෝ නිතරම ගැවසෙන ස්ථානවල තමයි තිබ්බේ. වැඩි වශයෙන්ම පල්ලි මස්ජිදයන් ළඟ ඒ වගේ ප්‍රධාන ස්ථානන්වල ඒගොල්ලන් පස් දෙනාගේ රූප තිබුණා. ඒ කියන්නේ පිළිම. දැන් තෞහීද් කියන ඒකීය භාවය සාමාන්‍යයෙන් ආදම් අලෛහිස්සලාම් තුමාණන්ගෙන් පස්සේ පිරිහෙන්න පටන් ගත්තා. හේතුව සමාජ සංශෝධකයන් නබිවරුන්ව යව්වේ නැහැ. ඒ ආදම්ගේ පස්සේ ආපු නබිවරයා තමයි නෝවා. මෙතුමාණන්ව යව්වේ පිළිම වන්දනාව නැති කරන්න. අල්ලාහ පමණක් මේගොල්ලෝ නමඳින්න ඕනේ. දැන් ඔයගොල්ලෝ අහන ප්‍රශ්න වලට තමයි මම පිළිතුරු දෙන්නේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කියන හින්දා ඒ හේතුව ඒ හැර ඔයගොල්ලන්ව යම් කිසි මේකට ලක් කරන්න වෙයි. එතකොට ඒ නෝවාගේ කාලේට ප්‍රථමයෙන් ෂයිතන් ඇවිල්ලා කිව්වා, "අමා තහබුදුන්, ඔබලා කිසිවක් වඳින්නේ නැද්ද?" කියලා ඇහුවා. එතකොට ඇහුවා, "අපි මොනවද වඳින්නේ?" "ඇයි ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ප්‍රෙඩිසෙසර්ස්, ෆෝෆාදර්ස් වැඩිහිටියන්. ඒගොල්ලෝ වැඳගෙන හිටපු මේ පිළිම තියෙන්නේ, ඕගොල්ලන්ගේ දේවස්ථානේ ගානේ තියෙන්නේ. දැන් තමයි පිළිම වන්දනාව ආරම්භ වුනේ." ඊට පස්සේ ඒක එහෙම්මම දිනුලා කාබා දේවස්ථානයේ පවා පිළිම 365ක් එක දවසකට එක්කෙනෙක්. දවස් අවුරුදු දවස් 365නේ. එක දවසකට එක්කෙනෙක් වශයෙන් වන්දනාමාන කරන්න පටන් ගත්තා. එතකොට මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වගේම ඊට ප්‍රථමයෙන් ආපු යේසුස් අලයිහිස්සලාම් තුමා පවා ආවේ මේ පිළිම වන්දනය තුරන් කරන්න. අල්ලාහ විතරයි නමඳින්න ඕන කියලා. එතකොට අර පිළිම තිබුණා. ඒ හින්දා තමයි මෙවන් ප්‍රශ්න මතුවලා තිබෙන්නේ. ඒ හැර මේකේ සත්‍යතාවයක් නැහැ. ගොඩක් ස්තුතියි. ඒත් එක්කම මම ඉලා සිටිනවා යම් කිසි මගේ පිළිතුරු දීම තුළ ඔබලාගේ සිත් රිදුණා නම් සමා වේ. ජසකලා.
அஸ்ஸலாமு அலைக்கும் வ ரஹ்மத்துல்லாஹி வ பரகாத்துஹு. இது போன்ற இன்னும் பல பயான் சொற்பொழிவுகளை எமது இணையதளமாகிய www.acmyc.com இணையதளம் மூலமாக டவுன்லோட் செய்து கொள்ள முடியும். வஸ்ஸலாம்.